මීළඟට ගරු බුද්ධික පත්තින අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 35ක පමණ කාලයක් තියෙනවා.
සුති මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද දවසේ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලින නවතන් වූ පුජ්‍යලයන් නැවත පදිංචි කිරීම සහ සම්පකාර සංවර්ධන යන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙනුත් මේ පාර්ලිමේන්තුවේ අදහස් ස්වල්පයක් ඉදිරිපත් කරන්නටත් ප්‍රතිපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා ඉදිරිපත් කරපු අදහස් උදහස් සමහර කාරණා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නටත් මේ ලැබුණු අවස්ථාවේ සයිමත් වාණිජමය පරිසරයක් තුළින් ජාත්‍යන්තර තරංකාරී දේශීය කර්මාන්ත අංශයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම අරමුණ කරගත් අපේ අමාත්‍යාංශයේ මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳන්නටත් එවැගේම ඒ සඳහා අවශ්‍ය අදෝ ව්‍යුහය සකස් කළා, ඒ හරහා උපරි ව්‍යුහය දක්වා ප්‍රතිලාභ විසරණය කරන්නටත් අවශ්‍ය මෙහෙවරක යෙදෙන අමාත්‍යාංශය. විශේෂයෙන් මේ කටයුත්තදී නීතිමය රාමුව ශක්තිමත් කරන්න වගේම අවශ්‍ය වෙනස්කම් සංශෝධන සිදු කරන්න, නව නීති හඳුන්වලා දෙන්න අපේ ඇමතුමත් අපේ අමාත්‍යාංශයේ නිලධාරීනුත් පසුබට වෙන්නේ නැහැ කියන කාරණේ මම සඳහන් කරන්න ඕන. ශ්‍රී ලංකාව කියන කොදෙව්වට කොටු නොවි කලාපීය විචලනයන් ආසියානු මහද්වීපික වපසරිය තුළ සිදුවන වෙනස්කම්, එවැගේම ජාත්‍යන්තර විචලනයන්ට සංවේදීව කටයුතු කිරීම අපේ අමාත්‍යාංශය ඉතා ගැඹුරින් සලකා බලන ශේෂ්‍යයක්. විශේෂයෙන්ම දේශීය කර්මාන්තකරුවාට හිතකර බදු රාමුවක්. සමහර අපේම රජය වේවා, පහුගිය රජයන් වේවා ක්‍රියාත්මක කරන බදු රාමුව තුළ යම් ගැටලුවක් ඇති වෙනවා නම් ඒක නිවැරදි කරගන්න මැදිහත් වෙන කාරණ. මොකද මේ ගැන මට සජීව අත්දැකීමක් තියෙනවා. අපේ අමාත්‍යංශයට අයිති වෙන්නේ දේශීය කර්මාන්තකරුවෝ. බතික් නිෂ්පාදකයට වැට් බද්දෙන් ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒ මුදලට බතික් නිෂ්පාදනය කළ විකුණන්න බෑ. තුල්හිරිය, වේයන්ගොඩ, පූගොඩ රෙදිකම්මල් වැහිලා ගියාට පස්සේ අමුරෙදි නිෂ්පාදනය ලංකාව තුළ සෑහෙන්න පහළ වැටුණා. ඉන්දියාවෙන් ගේන අමුරෙද්දට වැට් බදු එකතු වෙනකොට බතික් නිෂ්පාදකයට බරපතල ගැටුවක් ඇති වුණා. ඒ වගේ අවස්ථාවලදී අපිට අවධානය යොමු කරාම බතික් නිෂ්පාදකයෝ අපිට පුළුවන්කම ලැබුණා ඒ தත්ත්වේ වෙනස්කම් ඇති කරන්න. ඒ වගේම දේශීය ශුද්ධ පරිමාණේ, සුළු පරිමාණේ, මධ්‍ය පරිමාණේ, මහා පරිමාණේ කර්මාන්ත කරුවා. හවුල් ව්‍යාපාරවල දෙන කර්මාන්ත කරුවා සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙන්නත් ඒ වෙනුවෙන් අපවෙන්ටත් කැපවෙන්නත් අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. රැකියා ජනිත කිරීමත්, එහෙම නැත්නම් නව රැකියා උත්පාදනය කරන්නටත් ඒ රැකියා තුළට වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකික පිරිස් ඇතුළත් කරන්නට අවශ්‍ය නූතන තාක්ෂණය අපේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ඒ අර්ථයෙන් තමයි රොබෝ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය අද අලුතෙන්ම කතා කරන ශේෂයක් බවට පත් වෙලා තියෙන්නේ. සමාජ ජාල වෙබ් අඩවි වගේම කෘතිම බුද්ධිය නැත්නම් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන අද ලෝකය කතා කරද්දි, ලංකාව ඒ ගැන අඩුවෙන් කතා කරද්දි අපේ අමාත්‍යාංශය ඒ කාරණා පිළිබඳව විශ්වාස කරනවා. වැඩිහිටියෙක් වුණාම හොඳ රැකියාවක් කරන පුජ්‍යලෙක් නෙවෙයි, හොඳ රැකියා නිර්මාණය කරන පුජ්‍යලෙක් බවට පත් කිරීමයි අපේ අමාත්‍යාංශයේ දැක්ම මෙහෙවර බවට පත් වෙලා තියෙන්නේ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ ඇමතුමා කතා කරා පහුගිය රජයේ කාලේ ප්‍රතිපත්තිමය තීන්දු. මම කියන්න කනගාටුයි, 2014 අවුරුද්ද වෙනකොට ඇමිලි පිටියේ වාලච්චයන කඩදාසි කර්මාන්ත ශාලා වැහිලා ගියා. ඇයි ඒ? ආනයින කඩදාසි මත තිබුණු බදු ලිහිල් කිරීම නිසා. මම ඇමිලි පිටියේ වාලච්චයන කඩදාසි කම්මල් සියසින් දැක්කා. ජාතිය සතු මහා සම්පත් අද ගස්කොළන් සත්තු සීපාවන්ගේ හොර ජාවා අලංකාරන්ගේ පරණ යකඩ එකතු කරන මිනිස්සුන්ගේ තෝතැන්නක් බවට පත්වලා තියෙනවා. ඒ කාලේ ඇමිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව ආපෞසරයක් ආයෝජකයට දුන්නා. සෙලන් බංකුවේ මිනිහා ණයක් ගත්තා. මිනිහට වෙච්ච දෙයක් නැහැ. අපේ යන්ත්‍රය කඩදාසි කර්මාන්ත ශාලාවේ යන්ත්‍රය සෙලන් බංකුවට උගස් වුණා. සෙලන් බැංකුවටත් ඒක කරන්න දෙයක් නැහැ. වෙසක් කූඩුව ගේ ඇතුළේ හැදුවා වගේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද අපිට පුළුවන් වෙලා තියෙනවා ඇමිලි පිටිය කඩදාසි කර්මාන්ත ශාලාව යළි රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යවසායකත්වයක් යටතේ සංවර්ධනය කරන්න. එපමණක් නෙමෙයි වාලච්චේනත් ඒ ආකාරයෙන්ම ගොඩනගන්නට අපේ අමාත්‍යංශය කටයුතු කරනවා කියලා කියනවා. දැන් ඇමිලි පිටිය කඩදාසි කර්මාන්ත ශාලාව පෞද්ගලික ව්‍යවසායකයෙක් එක්ක සහයෝගයෙන් අපි ලබල දීලා ඒ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. හැබැයි මේ රටේ එක මාධ්‍යක එක පුවත්පත් කොළමක එක ඔය නාලිකාවක කොහෙවත් කියුණාද ඇමිලි පිටිය කඩදාසි කර්මාන්ත ශාලාව දුන්නම රිෂාඩ් බදුරුදීන්ටවත් බුද්ධික පදිනවට අපේ අමාත්‍යංශ නිලධාරීන්ටවත් රුපියලක් නෙමෙයි තම දොයිතුවක් ආයෝජකයට දෙන්න සිද්ධ වුණා කියලා කොහෙවත් ලියුණාද? රහසෙන් හරි ලියවිලා තියෙනවද? අන්න ඒක තමයි අපේ අමාත්‍යංශයේ අපි කටයුතු කරද්දී පෙන්ලා තියෙන පවිත්‍රත්වයේ පාරිශුද්ධත්වයේ එක්කෙනෙක්ව කතා කරන්න අවස්ථාවක් ඇති වෙන්න ඉඩ තියලා නැහැ. ඒ නිසා තමයි අපි ආරාධනා කරලා තියෙන්නේ වාලච්චෙන්ටත් එන්න කියලා. ඒ වගේම පරන්තන් රසායන කර්මාන්ත ශාලාව ජාතිය සතු තවත් මහා සම්පතක්. යුද්ධේ නිසා අපිට අද බිමට සමතලා වෙච්ච භූමියක් තියෙන පරිසර හිතකාමි රසායනික කර්මාන්ත ආරම්භ කරන්නට අපි අපේ අවධානය යොමු කරලා තියෙනවා. අපි ආරාධනා කරලා තියෙනවා දැනටමත් පරිසර හිතකාමි රසායන කර්මාන්ත ශාලා ආරම්භ කරන උදවියට එන්ට පරන්තන් භූමියේ ආයෝජන සඳහා එකතු වෙන්න කියලා. කංකසන්තුරේ තිබුණු අපේ පීතෘ භූමිය සතුව එවැගේම මුළු ආසියාවේම තිබුණු දැවැන්තම සිමෙන්ති කර්මාන්ත ශාලා වලින් එකක්. කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව අඳුරට සාප කර කර සිටිනවට වටින්නේ එක පහනක් කලි දැල්වීම. ඒ නිසා අද කංකසන්තුරේ ජාතිය සතු ඒ මහා භූමිය තුල නැවත කර්මාන්තපුරයක් ඇති කළා. උතුරේ දකුණේ නැගෙනහිර බටහිර මධ්‍යම කඳුකරේ එහෙම නැත්නම් විදේශ රටක ඉන්න ඕනම ආයෝජකයන්ට අපේ රාමුව තුලට ඇවිල්ලා ආයෝජනය කරන්න අවස්ථාව සලසලා තියෙන බව මම කියන්න ඕනේ. ඒ වගේම ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් නිකම් මේ කර්මාන්ත අමාත්‍යංශ කියලා දුවන්නම් වාලේ කෙටයල දෙනක පස්සේ දුවනවා වගේ නෙවෙයි. දැන් නිදහස ලැබලා අවුරුදු 70ක් ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් නැහැ. අපේ අමත්තුමත් මමත් අපේ අමාත්‍යංශය ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඇති කරන එක අපේ ඉලක්කේ බවට පත් වෙලා තියෙනවා. ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අදහස් උදහස් අපි බලාපොරොත්තු වෙනවා. ඇයි අපිට නිදහස ලැබලා අවුරුදු 70ක් ගත වෙලා රටේ කර්මාන්ත තිබිලත් කර්මාන්ත ප්‍රතිපත්තියක් හදාගන්න බැරි නම් ඒක ඛේදනීය තත්වයක්. ඒ නිසා ජාතික කර්මාන්ත ප්‍රතිපත්ති කර්මාන්තයක් ආරම්භ කරද්දී අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ සඳහා ගත වෙන කාලය වැඩි වීම, ඉඩම් ලබා ගන්න, අවසර ගන්න. ඒ නිසා ඒ සියල්ලම එකම වහලක් යට ඉතා කෙටි කාලයකින් සකස් කරන්නත් තොරතුරු තාක්ෂණය ඒ වෙනුවෙන් ඇතුළත් කරගන්නත් අපේ අමාත්‍යංශය දැන්ටමත් අවශ්‍ය ක්‍රියාදාමයට පිවිසලා තියෙනවා. ඉඩම් ප්‍රශ්නය කුමාර වේල්ගම් මෙතුමා සඳහන් කර ඉඩම් ප්‍රශ්නය අපේ විශේෂ ව්‍යාපෘති පිළිබඳ අතිරේක ලේකම්වරයෙක් යටතේ මේ පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. මං හිතන්නේ විශේෂයෙන්ම අපිත් ඉඩම් අමාත්‍යංශයත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් නැත්නම් ජොයින්ට් කැබිනට් පේපර් එකක් අපි දැනටමත් සකස් කළ ඉවරයි. මම හිතන්නේ ලබන සඳා මේ පිළිබඳ අවසාන සාකච්ඡාව තියෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ අපිට පුළුවන් වෙයි කර්මාන්ත වල ඉඩම් පිළිබඳව තියෙන ගැටලු වලට අවශ්‍ය මැදිහත් වීම කරන්න. එපමණක් නෙමෙයි ඒ වෙනුවෙන් අදාළ තවත් ඉඩම් ලබා දීමේ ගැටලු තියෙනවා නම් ඒ ගැටලු වේගවත්ව निराකරණය කරන්න අපි අවධානය යොමු කළා තියෙනවා කියලා මම කියන්න ඕන. වගේම එලිෆන්ට් පාස්, පුත්තලම, මන්නාරම, ලුණු ලේවායන්, මේ ලුණු ලේවායන්හි ලුණු අස්වැන්න රටවටේට මුහුදක් තිබිලා ඒ මුහුදෙන් අපිට ලුණු ලබා ගන්න පුළුවන් හිතකර ප්‍රශස්ත භූගෝලීය තත්ත්වයක් තිබිලා ඒකටම ගැලපෙන ප්‍රශස්ත කාලගුණික තත්ත්වයක් තියෙද්දි, දේශගුණික තත්ත්වයක් තියෙද්දි අපිට පිටරටින් ලුණු ගෙන්නන්න වෙනවයි කියන්නේ ශ්‍රී ලාංකේය ජාතියක් විදියටත් ඒ වගේම පීතෘ භූමිය තුළ ඉපදුණු අපි කාටත් අවමන් සහගත ලැජ්ජා සහගත කාරණයක් කියලා අපි කර්ම කල්පනා කරන්නේ. එනිසා අපි විශ්වාස කරනවා ලංකාවේ ලුණු අස්වැන්න පිටරටටත් යවන්න පුළුවන් විදියට අපනයනටත් ඉලක්ක කරගනිමින් තව වැඩි කරන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් අපිට දැක්මක් ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවා වගේම 2019 දී මෙපමණ ලුණු අස්වැන්නක් 20 දී මෙපමණ ලුණු අස්වැන්නක් 21 දී මෙපමණ ලුණු අස්වැන්නක් වශයෙන් අපිට ඉතා පැහැදිලි නිශ්චිත කාල රාමුවක් එක්ක සංවර්ධන වැඩපිළිවෙලක් තියෙනවායි කියන කාරණය මම මේ ගරු සභාවේදී මතු කරන්න ඕනේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම නිතරම කියන දෙයක් අපේ අමාත්‍යාංශය පහුගිය දවස්වල එකතුණු ආයතන 12 ඇරුණම ආයතන 32ක වපසරියක විහිදුණු අමාත්‍යාංශයක්. ඒ තත්ත්වය තුළ වූම් ටු ටූම් දරුවෙක් පිළිසිඳ ගන්නේ වූම් නැත්නම් ගර්භාෂය තුළ ටු ටූම් මිනිවල දක්වා මිනිස්සෙක් මිය ගියාම තැන්පත් කරන්නේ මිනිවලේ සොහොනේ. එහෙනම් මිනිස්සෙක් උපදින පිළිසිඳ ගන්න ගර්භාෂයේ සිට මිනිවල දක්වා සොහොන දක්වා විවිධාකාරයෙන් සම්බන්ධයි. රජ කාලේ කුවේණිය පිළිබඳව තමයි ලංකා ඉතිහාසය කතා කරන්නේ මුලින්ම කපු කටිමින් හිටියා කියලා. එහෙනම් විජය ආගමනයත් එක්ක අපේ රටට ආපු සූසට කලාවන්. ඉන්පසුව අනුරාධගාම උපතිස්ස ගාම ඒකාබද්ධ වෙලා අනුරාධපුර රාජධානිය ගොඩනගුණු තැන ඉඳලා පෙලක්කය කියන විදිහට විජයාගමනයෙන් ලංකාවේ ශිෂ්ටාචාරය ඇති වුණා කියන අය අනුරාධගාම උපතිස්ස ගාම ඇති වුණු විශේෂයෙන්ම කුමරතුංග මුනිදසුන්ගේ අදහස් අනුව පණ්ඩුකාභය තමයි අපේ ශ්‍රී ලංකාවේ ආයත ඉතිහාසයේ ආරම්භය කියලා සමහරු විශ්වාස කරන ගුරුකුලය අනුව. එතනිනුත් පස්සට ගියොත් රාවණා රජ දවස ශිෂ්ටාචාරය ආරම්භ වුණායි කියලා විශ්වාස කරන ගුරුකුලය. මේ කවර ගුරුකුලයක අයිති වුණත් සූසට කලාවන් අපේ රටේ අනාදිමත් කාලයක ඉඳලා සම්බන්ධයි. විශේෂයෙන්ම ජාතික ශිල්ප සභාව ඒ පිළිබඳව අය කල්පනා කරන්නේ ගුරු ශිල්පීන් පුහුණු කරන්න, සම්ප්‍රදායික කලාවන් රැකගන්න, සම්ප්‍රදායික කලාවන් අනාගතයට ගෙනියන්න. අපි මුදල් උත්පාදනය කරන්න ඕනේ. අපේ කලාව, අපේ ශිෂ්ටත්වය, අපේ ශිෂ්ටාචාරය සුද්ධ ගාව රුපියල් 7 වලට විකිණීම නෙවෙයි අපේ දැක්ම. හැබැයි රුපියල් 7 ඌමනයි. ඒ රුපියල් 7 සමග අපේ ශිෂ්ටාචාරයේ ඓතිහාසික උරුමයන් ඊළඟ පරම්පරාවටත් ලෝකයටත් අපේ ශ්‍රී ලාංකික පීතෘභූමියේ ප්‍රෞඩත්වයත් එක්ක ගෙනියන්න අපේ ආයතන ගණනාවක් කටයුතු කරනවා. විශේෂයෙන් ජාතික ශිල්ප සභාව එවැගේම ශ්‍රී ලංකා හස්තකර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සල එවැගේම සලුසල ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ප්‍රේෂකර් මහා ඇඟලුම් ආයතනය මේ ආයතන කැප වෙලා ඉන්නේ අපේ අමාත්‍යාංශයට තියෙන මේ අංශ දියුණු කරන්න. විශේෂයෙන්ම මෙදා අයවැය යෝජනාවල අපි ඉදිරිපත් කරා මුදල් අමාත්‍යාංශයට වැදගත් අයවැය යෝජනාවක්. ඒ තමයි කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වෙනම කර්මාන්තපුරයක්. හැබැයි අපිට කර්මාන්තපුරවලට මුදල් වෙන් කළා තියෙනවා. ඒ මුදල් වලින් අපි බලාපොරොත්තු වෙන සමහර කර්මාන්තපුරවල කටයුතු කරන්න බැරි නම් අපි බලාපොරොත්තු වෙන ලංකාවේ දැනට ආරම්භ කෙරෙන ප්‍රථම සහ එකම කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම ඌ කර්මාන්තපුරය ආරම්භ කරන්න. ඒ වගේම තොරතුරු තාක්ෂණය සඳහා ඉංගිරිය ප්‍රදේශයේ කර්මාන්තපුරයක් ආරම්භ කරන්නට අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කළා තියෙන. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නංවමු ලංකා වැඩසටහන අපේ අමාත්‍යාංශය යටතේ රුපියල් බිලියන 2ක් වෙන් කළා. මේ රටේ නිදහසෙන් පස්සේ නානා ප්‍රකාර නං වලින් නානා ප්‍රකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කළා තියෙනවා. ඇමතිවරුන්ට වැජබෙන්න, නියෝජ්‍ය ඇමතිවරුන්ට වැජබෙන්න, නිලධාරීන්ට වැජබෙන්න. හැබැයි නංවමු ලංකා වැඩසටහන ඒ සියල්ලට වඩා වෙනස් වුණු ව්‍යවසායකයන් ලක්ෂයක් සවි බල ගන්නවන්න, ඒ ලක්ෂය ඇතුලේ නව ව්‍යවසායකයන් ඇති කරන්න, පාසල් යන වයස දරුවෝ අංකුර ව්‍යවසායකයන් විදිහට ඉදිරියට ගෙනල්ලා සමාජගත කරන්න මේ නංවමු ලංකා වැඩසටහනට අපිට ලොකු දක්මක් තියෙනවා. සාම්ප්‍රදායික මාධ්‍යයට කොටු වෙන්නේ නැතුව නව මාධ්‍ය යොදාගන්නේ කොහොමද? අලෙවි කරන පහසුකම් වැඩි දියුණු කරන්නේ කොහොමද? ඇසුරුම්කරණය නූතනත්වය කරා ගෙනියන්නේ කොහොමද? අලවි දාම සංවර්ධනය ඉදිරියට ගන්නේ කොහොමද? ඒ වගේම අන්තර්ජාල වෙළඳාම හරහා ශුද්ධ සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකය කොහොමද ගොඩනගන්නේ? ඍජු වෙළඳාමට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්නේ අතරමැදි සූරා කෑමෙන් පුංචි ශුද්ධ නිෂ්පාදකයා, මධ්‍ය නිෂ්පාදකයා, සුළු නිෂ්පාදකයා ගොඩගන්නේ කොහොමද කියන නිර්මාණශීලී වැඩපිළිවෙලක් එක්කයි නංගමු ලංකා වැඩසටහන මුළු පීතෘ භූමිය පුරාම ඉදිරි මාස කීපය තුළ විසිරෙන්නේ කියලා මම මේ ගරු සභාවේදී අභිමානෙන් කියන්නට කැමතියි. අපි ඒ වැඩසටහන හුදෙක් ආධාරයක් දීලා පුහුණුවක් දීලා එතනින් එළියට යන වැඩසටහනක් විදියට ජනගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ වැඩසටහන ඊට වඩා ගැඹුරු දැක්මක් ඇති විද්‍යානුකූල පදනමක් ඇති වැඩසටහනක්. අපි ආරාධනා කරනවා මේ රටේ අද කවුරුත් කැමති ඔය ෆුඩ් සිටි එකට ගිහිල්ලා බඩු ගන්න. රාජ්‍ය වේවා, සතුසේ න්‍යායතන වේවා, පෞද්ගලික ෆුඩ් සිටි වල වේවා අපි ඇති කරනවා නංගමු ලංකා කෝණ එකක්. එතකොට දේශීය මේ එන්න අපේ දේ සියලක දේ සිරිසැප දේ සිරිලක දේ සිරිසැප දේ මේ කයිවාරු ගහලා වැඩක් නැහැ. බුකිය ඇතුලේ මේ ගැන පෝස්ට් දාලා විතරක් වැඩක් නැහැ. ප්‍රායෝගික ක්‍රියාදාමයක් අවශ්‍යයි. දේශීය කර්මාන්තකරුවෙකුට දේශීය දේ දේශීය දේ දේශීය දේ හදන්න ඕනේ කියලා ජප කළා විතරක් මදි. ගන්න ඕනේ කියලා විතරක් මදි. ගන්න අවශ්‍ය ඉඩ ප්‍රස්ථා හදලා විතරක් මදි. ඒ ගන්න අවශ්‍ය පෙළඹවීමත් ඒ සඳහා අවශ්‍ය අභිප්‍රේරණ ඇති කිරීමත් ඉතා වැදගත්. ඒ නිසා අපේ අමාත්‍යංශය මේ රටේ ජනතාවට අපේ දේ ගන්න අවශ්‍ය පහසුකම් හදන්නත් අපේලා කැපේලා ඉන්නවයි කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕන. ඒක එතනින් නවතින්නේ නැහැ. අපේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට මේ අවුරුද්දේ අවුරුදු 50ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා කර්මාන්ත කරුවන්ගේ එකමුතුවක් අද බිහිවෙන්න යනවා. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් අපේ අමාත්‍යංශයත් ඇතුළත ඉන්න සියලු කර්මාන්ත කරුවෝ ජාතික මට්ටමේ ජාතික ව්‍යාපාරයක් විදියට තව නොබෝ දිනකින් ගොනුගත වෙන්න අවශ්‍ය පහසුකම් මම අපේ ඇමතුමත් අපේ නිලධාරී මණ්ඩලයත් එකතු වෙලා සූදානම් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ලංකාවේ දැනට පළාත් මට්ටමින් ගොනු වෙලා ඉන්න කර්මාන්ත කරුවන්ගේ ජාතික ව්‍යාපාරයක් ඇති වෙනවා. ඒ ජාතික ව්‍යාපාරය ඇති වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා වාර්ෂිකව කර්මාන්ත කරුවෝ ඇගයීමකට ලක්කට සම්මාන උළෙල පවත්තන්. ඒ වගේම නංගමු ලංකා සම්මාන උළක් මේ බිලියන 2 මුදල් ගම් දක්වා විසරණය වීමේ ප්‍රතිඵලයක් විදියට ඇතිවන ව්‍යවසායන් ලක්ෂයකගේ උද්දීපනය තුළ කර්මාන්ත නංගමු ලංකා කර්මාන්ත කරුවන්ගේ ප්‍රදර්ශනය සහ සම්මාන උළක් පවත්වන්නත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා මම මේ සභාවේදී කියන්න පුළුවන්. ඒ වගේම මම රජයේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට මුදල් ඇමතිතුමාට තවත් යෝජනාවක් කරා. අපි නියාමනයක් විදියට ආරම්භයක් විදියට අපේ ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව තියෙනවා. ලංකා සතුස් තියෙනවා. සම්පකාර තොගවෙළඳ සංස්ථාව තියෙනවා. මේ ආයතනවල නිෂ්පාදන සහ සේවාව රාජ්‍ය ආයතනකට දෙනකොට ටෙන්ඩර් කරලා දෙන්න කියලා තමයි දැන් තියෙන්නේ. හදිසි අවස්ථාවකදී නම් ඔය ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ බඩු බාන්න දෙන්න පුළුවන්. අපේ විතරක් නෙමෙයි. හමුදාවට ඕන තේකොළ ටික ගන්න පිටකඩවල වල. අද කසල තේ ලොකු ප්‍රශ්නයක්. අද සීනි කවලම් කරපු තේ ලොකු ප්‍රශ්නයක්. ඇයි බැරි හමුදාවට ඕන තේකොළ ටික ජනවසමෙන් ගන්න? අපි අවුරුද්දකමාරක් එහෙම කරමු. එතකොට එන ප්‍රශ්නේ තමයි අපේ රාජ්‍ය ආයතන වෙලාවට බඩු ටික දෙයිද? ඒකට ක්‍රමවේදයක් හදමු. එහෙම කරන්න බැරි අය ගැන තීන්දුවක් ගමු. ඊළඟට අවශ්‍ය ප්‍රමිතියකින් දෙද්ද පෞද්ගලික අංශයට වඩා ප්‍රමිතියකින් දෙනවයි කියන කාරණේ ඉදා පැහැදිලිව කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය මේක කරන්න පුළුවන්කමක් තියනවාද? ඇයි බෑ කියලා ඉන්නේ? අපි එතෙන්ට යමු. අපි ඒක පටන් ගනිමු. අපිට එහෙම කරොත් අර බැටුප් වැඩිවීම රාජ්‍යංශයට දුන්නු ඔය සංස්ථා වලට ව්‍යවස්ථාපිත මණ්ඩල වලට ලැබෙන්නේ නැහැ. මේ ලාභයෙන් බෝනස් එකක් ගෙවන්න පුළුවන්. බැටුප් වැඩිවීම දෙන්න පුළුවන්. මේ ව්‍යවසායන් ටික සංවර්ධනය වෙනවා. අපි කොන්සර්වේටිව් වාදයේ මත පදනම් වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි. අපි ලිබරල් ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි. මේ සභාවේ මීට කලිනුත් කියවෙච්ච විදිහට අපි සමාජ වෙළඳපොළ සෝෂල් මාකට් ඉකොනොමි සමාජ වෙළඳපොළ අර්ථ ක්‍රමය විශ්වාස කරන ආණ්ඩුවක් කියලා තමයි අපි බලය ගත්තේ. කවුරු හරි කියන්න පුළුවන් අපි නව ලිබරල්, අපි කන්සර්වේටිව් නෑ. අපි බලය ගත්තේ අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මත පදනම් වෙච්ච ආණ්ඩුවක් කියලා. ඒ නිසා මම හිතනවා අපේ යුතුකම තියෙනවා දේශීය ව්‍යවසායකයා දේශීය ව්‍යාපාරය රකින්න. මේ ටෙන්ඩර් ක්‍රමයේදී රාජ්‍ය ආයතන වලින් අවුරුදු එකහමාරක් යනකම් රාජ්‍ය ආයතනකට පුළුවන් නම් අදාළ සේවාවන් සහ භාණ්ඩ දෙන්න ඒ හරහා රාජ්‍ය ආයතන අපි ශක්තිමත් කරන්න ඕන. ඒක කරගන්න ඕන. ඒ වගේම අපි විවෘතව සහ විනිවිදව දැන් සලුසල ඊයේ පෙරේද සභාපතිතුමා පත් වුණා. සභාපතිතුමා මම ගෙන්නුවා සාකච්ඡාවට. එයා කිව්වා මේ පත්‍ර දැන්නේ ඉඳන් නැතුව මොනවද මේ අවුරුද්දට ප්‍රතිගාන. මම කිව්වා කීරවත් කරන්න එපා. මම ලේකම්තුමාට කතා කරලා කිව්වා මම මේ පිළිබඳව බාරව ඉන්න අධ්‍යක්ෂතුමියට කතා කරලා කිව්වා එහෙම ලිය කිලිවාස ජනරජයේ එක සිංහල පත්‍රයක එක දෙමළ පත්‍රයක එක ඉංග්‍රීසි පත්‍රයක දාන්න ඕනේ අපේ අමාත්‍යංශය තුල එහෙම හොරා ගන්න හදනවා නම් මම ඉස්සෙල්ලම නැගිටින්නේ ඒ වගේම අපේ ඇමතිතුමා ඉතා පැහැදිලිව කිව්වා පාරිභෝග අධිකාරිය ගිය සතියේ පාර්ලිමේන්තු උපදේශක කාර්ක සභාවට ගෙන්නපු වෙලාවේ පාරිභෝග අධිකාරිය පෙනී ඉන්න ඕන කොම්පැනිකාරයෝ වෙනුවෙන් නෙවෙයි පාරිභෝගිකයෝ වෙනුවෙන් කියලා එහෙම හිතන ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් එක තමයි මේ අමාත්‍යංශයේ ඉස්සරහට යන්නේ ඒ නිසා අපි හොරවත් තක්කඩියන්ට අපේ අමාත්‍යංශය තුල උඩ පනින්න රිලානට නටන්න ඉඩ තියන්නේ නැහැ කියලා අපි බොම් බැඳිලා කියන නිසා ඒ වංචා දූෂණ තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන් අපි ඒවට ඍජුව මැදිහත් වෙන්න අවශ්‍ය ක්‍රියාදාමය හදලා තියෙනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න අවශ්‍යයි ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සමහරු විරුද්ධයි රාජ්‍ය ආයතන වලට මේ අදාළ ප්‍රතිලාභ දෙනවට මොකද එහෙම කියන්නේ මොකද රාජ්‍ය ආයතනයකට රාජ්‍ය ආයතනයකින් මඩු බාණ්ඩ ගන්නකොට කොමිස් ගන්න බැරි හින්දා ඒ නිසා මම හිතනවා අපි ඒ කාරණය ඊට වඩා වෙනස් කෝණකින් බලන්න ඕනේ මම ඊළඟට එනව ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ අමාත්‍යංශයට තියෙන වැදගත් ආයතනය පාරිභෝග අධිකාරිය පාරිභෝග අධිකාරිය ගැන කතා කරනකොට මගෙන් අහන මේ සභාවේ අද උදේ ඉඳලා අහපු ප්‍රශ්නේ දැන් කිරිපිටි පිළිබඳ මොකද්ද තත්ත්වය කිරිපිටි සම්බන්ධයෙන් සටන නවත්තලාද ඒ සටන ඇතහැරිලාද එහෙම නැත්නම් කාලෙන් කාලෙට එක එක මල්වැඩි සංදර්ශන උඩට යනවා ඒව තව ඒව යට යනවා වගේ කිරිපිටි වැඩෙත් යට ඇයිද කියලා මම ඉතාල පැහැදිලිව කියනවා කිරිපිටි පිළිබඳ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට අපි දැන් යොමු කරලා තියෙනවා ඒ ආයතන මොනවද කියලා කියන්න බෑ මේ කිරිපිටි කියන්නේ මාෆියාවක් ඖෂධ මාෆියාව වගේ දුම්කොළ මාෆියාව වගේ මාෆියාවක් ඒ නිසා කොහෙට දීලාද පරීක්ෂා කරන්නේ කොහොමද පරීක්ෂා කරන්නේ කියලා මට කියන්න බෑ එකක් මම ඉතාල පැහැදිලිව මේ ගරු සභාවේදී කියනවා විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් උත් මේ කිරිපිටි පිළිබඳව කතා කරන්න සම්පූර්ණ බලය අපේ කැබිනට් ඇමතිතුමා විසින් ලේකම්තුමා හරහා මට ලිපියකින් දැනුම් දීලා තියෙන නිසාත් ඒ නෛතික බලයත් එක්ක මම ඉතා පැහැදිලිව කියනවා ජාතියට වහපුවන් ජාතියේ උපන් නූපන් පරම්පරාව වලට වහපුවන් පාරිභෝග අධිකාරිය අයිති අපේ අමාත්‍යංශ විදියට අපි සූදානම් නැහැ ඒ නිසා මේ ගැන පරීක්ෂණ පවත්වනවා විශ්වාසනීය තැන් වලින් පරීක්ෂණ පවත්වනවා පරීක්ෂණ වාර්තා අපි මේ සභාවට ගෙන ඉදිරිපත් කරනවා සෞඛ්‍ය අමාත්‍යංශ නම් තාම ඉදිරිපත් කරනවා කිව්වට මේකට ඉදිරිපත් කරපු මේ මේ ලබු ගෙඩියක් නැහැ නමුත් අපි අපි වාර්තා ගත්ත ගමන් ඒ වාර්තා මේ සභාවේ සභාගත කරනවා ඒ සභාගත කළා අපි කියනවා මෙන්න අපිට ලැබිලා තියෙන වාර්තා මම හම්බ වෙන්න ආවා හලාල් ඇක්‍රඩේෂන් කවුන්සිල් එක ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වා ඉක්මනට මේ පරීක්ෂණ මම කිව්වා එහෙම ඉක්මනට කරන්න බෑ කොත්තු කඩයක් නෙවෙයි පාරිභෝග අධිකාරිය කියන්නේ අපි ඉස්සෙල්ලා බලන්න ඕන ප්‍රතිිතණය කරපු ආයතන ඒ ප්‍රතිිතණය කරපු ආයතන වලට ලියන්න ඕන ලියලා ඕගොල්ලෝ පරීක්ෂණ කරන්න කැමතිද කියලා අහන්න ඕන ඒ පරීක්ෂණ වලට කැමතියි කියලා කියපුවාම අපි ඒගොල්ලන්ගෙන් ගන්න ඕන මිල කියුමක් නැත්නම් කෝටේෂන් එකක් ඒ අරගෙන අපි පාරිභෝග අධිකාරිය විදියට අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් ගන්න ඕන ඒ තීන්දුව අරගෙන මුදල් දෙන්න ඕන ඒව මම මොකද මේ හදිස්සිය නෑ හරි ප්‍රශ්නයක් මේ ඌරු තෙල් ගැන කතාව මුස්ලිම් ජනතාව හරියට කතා කරනවා හලාල් ඇක්‍රඩේෂන් කවුන්සිල් එකට කතා කරාම අපි මේක දැනට අපේ පරීක්ෂණ කියන්නේ අපේ අමාත්‍යංශ නෙමෙයි හලාල් ඇක්‍රඩේෂන් කවුන්සිල් එකේ අදහස් සුදහස් අනුව ඒගොල්ලන්ට පේන්නේ නම් මේක හොඳයි වගේ අපි හොඳයි කිව්වම මුස්ලිම් ජනතාව අපිට බනිනවා අපිට කියන්නේ මේ අපේ අමාත්‍යංශ නෙමෙයි හලාල් ඇක්‍රඩේෂන් කවුන්සිල් එකට බනිනවා මොනවා කියලාද බනින්නේ ඔයගොල්ලෝ කියනක අපිට විශ්වාස නැහැ ඩිපියුටි මිනිස්ටර් මේ මම නෙමෙයි කිව්වේ හලාල් කවුන්සිල් එකේ ඩිපියුටි මිනිස්ටර් කියන්නේ 100% ෂුවර් කියලා ඒ කියන්නේ නියෝජ්‍ය අමාත්‍ය කියන දේ 100%ක් විශ්වාසයි කියලා මුස්ලිම් ජනතාව කියලා. මට අපේ විෂය භාර රිෂාඩ් බතුරුදීන මහත්මයා කිව්වා මම පාර්ලිමේන්තුවේ කතා කරපස්සේ එතුමාගේ නෝනත් පිටිකිරි ගේන එක ගෙදර නැවතුවා කියලා. ඉතින් කතානායකතුමාම කිව්වනේ මේ පාර්ලිමේන්තුවට පිටිකිරි ගේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පරීක්ෂණය කරන්න කලින් කතානායකතුමත් පිළිගන්නවා මම පිටිකිරි ඩේන්ජරස්. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවට ගේන්නේ නැත්තේ. අර පුටුවේ වාඩිලා කතානායකතුමා කිව්වා පිටිකිරි ගේන්නේ නැහැ. මල් ගරු මන්ත්‍රීතුමාලා බය වෙන්න එපා. මේක දෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. මේක දෙන්නේ කල් කිරි කියලා. මට අහන්න බැරුණා මන්ත්‍රීවරුන්ට විතරද මේ පොලිසිය පාර්ලිමේන්තුවේ වැඩ කරන පොලිසිය අයට මේ මහ ලේකම්තුමාලට මේ අයටත් දෙන්නේ කල් කිරි ෆ්‍රෙෂ් මිල්ක්ද කියලා මට අහන්න බැරුණා. මං හිතන්නේ ඒගොල්ලන්ටත් ඒක දෙනවා නම් ඒ කියන්නේ පාර්ලිමේන්තුව දැම්මම පිළි අරන් තියෙනවා. මේ පිටිකිරි වල ප්‍රශ්නයක් තියෙයි කියලා. පාරිභෝග අධිකාරිය පරීක්ෂා කරන්න කලින්ම පිළි අරන් තියෙනවා. ඒ නිසා ඉතා පැහැදිලිව මේක විතරක් නෙවෙයි. දැන් ඊයේ පෙරදා වුණා බෝවයින් පාරිභෝග අධිකාරියට. මොනවද බෝවයින් කියන්නේ? බෝවයිනුයි පාම් ඔයිලුයි දෙක එකතු කරලා තමයි මෙච්චරකල් ගිතෙල් කියලා බොරුවට හැදුවේ. අර කිරිපිටි කියලා විකුණන්නේ මොකද්ද? බොරු කුඩක් කිව්වා වගේ මෙච්චරකල් ගිතෙල් නැත්තම් එළ ගිතෙල් කියලා විකුණලා තියෙන්නේ කෘතිමව බෝවයින් සහ පාමොයිල් එකතු කරලා හදපු එක. විකුණලා තියෙන මොන නමින්ද? ක්‍රිෂ්ණ ගී. ක්‍රිෂ්ණ කියන්නේ කවුද? විෂ්ණුදේව හාමුදුරන්ගේ පුංචි කාලේ විෂ්ණුදේව හාමුදුරන්ගේ අර පින්තූරෙකුත් දාලා ක්‍රිෂ්ණ ගී කියලා විකුණා. අහුණා. මිනිහා කියනවා 2012 ඉඳලා විකුණනලු. රුපියල් 10,000යි දඩේ. දැන් අපි ඒ අවශ්‍ය සංශෝධන කරන්න කියලා අපි එමෙතුමා කිව්වා. දැන් බෝවයින් හදන්නේ කොහොමද? බෝවයින් හදන්නේ කුර තියෙන සත්තුන්ගේ. හැම යට තියෙන මේදේ අරගෙන. ඒ කියන්නේ හරක්ගේ, ඌරන්ගේ, එළුවන්ගේ, බැටළුවන්ගේ, ඔටුවන්ගේ. හැම යට මේදේ. අං, කුර, වල්ග, හොම්බවල් ඔක්කොම පේස් කරලා තමයි මේ බෝවයින් හදන්නේ. ඒතර මේ හදන බෝවයිනුයි පාම්බෝයිලුයි කවලම් කළා හැදුවා කෘතිම ගිතල්. කෝවිලට ගියාම දෙනවා මුර්ධම් පූජාව. අපිටත් කන්න කියලා දෙනවා දෙයියන්ගේ බත්. මෙච්චර කාලේ දැන් Hindu ජනතාව හරක් මස් කන්නේ. ඉස්ලාම් භක්තික ජනතාව ඌරු මස් කන්නේ. ඌරු මස් නොකෑවට බෝවයින් කවලම් කරපු ගිතල් වලින් හදපු මේ ෆ්‍රයිඩ් රයිස් කාලා. දුන් තෙල් බත් කාලා. බුරියානි කාලා. ඇයි ඔය ගිතල් දාලානේ බුරියානි හදන්නේ? එතකොට මේ මිනිහා කියනවා කොළඹ 7 ඒ වගේම කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල වටේ තියෙන තරු 5 හෝටල් වලට ලංකාවේ තරු 7 හෝටල් වලටත් එයා දුන්නලු බෝවයින් කවලම් කරලා හදපු මේ කෘතිම ගිතල් වර්ගය ෆ්‍රයිඩ් රයිස් හදාගන්න කියලා. බුරියානි හදාගන්න කියලා. ගිතල් හදාගන්න කියලා. කාලා වරෙන්කෝ. මේවා තමයි කාලා තියෙන්නේ. එතකොට බෞද්ධ ජනතාව හරක් මස් කන්නේත් නැහැ, පෙලක් අය ඌරු මස් කන්නේත් නැහැ. හැබැයි අපිට ඒ දෙකම කැවිලා. එතකොට මේ මෙන්න මේ වගේ කාරණා ගැන අපේ පාරිභෝග අධිකාරිය හරිම සංවේදී. දැන් ඊයේ පෙරේද කිරිපිටි හැංගුවා. දේශීය කිරිපිටි හැංගුවා. දැන් අපි කියලා තියෙනවා පාරිභෝග අධිකාරිය ඊයේ පෙරේදත් ගිහිල්ලා අල්ලලා තිබුණා කිරිපිටි නැහැ කියපු කඩේකින් හයිලන්ඩ් පැකට් 30කට වැඩි ප්‍රමාණයක් හංගගෙන ඉඳලා. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව පාරිභෝග අධිකාරිය මේ සියලු කාරණා පිළිබඳව බොහොම දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ඒ කටයුතු කරන ගමන්ම මම ඉතා පැහැදිලිව කියනවා අපිට මේ මොහොත වෙනකොට මේ කතා කරන මොහොත වෙනකොට වරායේ තියෙනවා මෙට්‍රික් ටොන් 43ක් බෝවයින් ගෙනල්ලා ලංකාවට. ඒක 2012 ඉඳලා නම් මෙහෙම වික්කේ. එයා කියනවා එයා ඉස්සර නම් වික්ක ගිතෙල් හරියට අනිත් අය අඩුවට විකුණනවා. මං වැඩියට විකුණන්නේ. මට බිස්නස් එක වැටුණා. මං බැලුවා අනිත් අය අඩුවට විකුණන්නේ කොහොමද කියලා. එතකොට මටත් අහුණා ක්‍රමේ. ක්‍රමේ තමයි කවලම් කරවල බොරුවට හදලා එක විකුණන එක. ඉතින් මම ඒ නිසා මමත් ඒ ක්‍රමයට මාරු වුණා. සිම්පල් ප්ලෑන් එකක්. එයාත් ඒ ක්‍රමයට මාරු වුණාලු. ඉතින් ඒ නිසා අපි ඉතා පැහැදිලිව මෙන්න මේ කියන තත්ත්වයන්ගේ අදාළ වෙනස්කම් සිදු කරගෙන ඉස්සරහට යනවා. ඊළඟට මම එන්න ඕනේ ඊළඟ වැදගත්ම කාරණේ මේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ඊයේ පෙරේදා මුලින්ම පටන් ගත්තේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය විකුණා. කැබිනට් එකට ගියා. කැබිනට් එක මේ පත්‍රිකාව අනුමත කරා. මේක තමයි ඉස්සෙල්ම සමාජජාල වෙබ් අඩවිය වල ගියේ. මුළු රටක් ගිනිගත්තා. ඇත්තම ඛනිජ වැලි නදිය කියන්නේ නිධිය කියන්නේ අපිට තියෙන අර ඛනිජ තෙල් වගේ ජාතිය සතු මහා සම්පතක්. මේක දැක්කම මගේ ඇඟේ රෝම කූප කෙලින් වුණා. මම කතා කරලා ලේකම්තුමාගෙන් ඇහුවා. විශේෂ බාර ඉන්න සභාපතිතුමියගෙන් ඇහුවා. මේම කාරණයක් තියෙනවද කියලා. ඒ දෙන්නම එහෙම දෙයක් දන්නේ නැහැ. දැන් මෙතනත් අද උදේ ඉඳලා කියනවා ජපනෙක් ආවලු. මම ඇහුවා ජපනයේ කම අපේ අමාත්‍යංශ පැත්තේ මේ ඛනිජ වැලියක් ගැන කතා කරන්න පැත්ත බලාද ආවද කියලා. පැත්ත පළාතක ඇවිල්ලා නැහැ ජපනේ. ජපනේ ගියාද නැහැ ඔය කියන එක ගෙවල් වලට රැයට පස්සේ දොරෙන් උළුවත්ත කරගෙන. අපේ අමාත්‍යංශම ඔහොම ජපනේ ඇවිල්ලා නැහැ. ඒ නිසා මිතා පැහැදිලිව මේ මොකද්ද මේ උනේ මෙච්චරයි. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය තියෙන භූමිය ඒ ප්‍රදේශ ප්‍රාදේශීය දේශපාලඥයෙක් පුල්මුඩේ OIC පොලිසිය ස්ථානාධිපතිවරයාගේ සහයෝගයෙන් තරගෙන හැමදාම වැලි හොරකම් කරනවා. ප්‍රාදේශීය ලේකම් ලැජ්ජයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක් ඔයිට හොඳ ඇඳුම් ටික ගලන අමුඩ ගහන් ගියා නක්. OIC ප්‍රාදේශීය ලේකම් උයි කියන මේ උසම රාජ්‍යෝ දෙන්න. මේ දෙන්න සහයෝගය දෙනවා. අපි රාජ්‍ය ආයතනයක් විදිහට වැටක් ගහ ගන්න හැදුවා. අපි ඇමතුමා කතා කරා පොලිසියට. මම කතා කරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට. මම කතා කරා සහකාර පොලිස් අධිකාරියට. ඒ දෙන්න හා සර් හූ සර් හ්ම් සර් කියනවා. හැබැයි ඒගොල්ලෝ තඹය වගේ මේකෙදි කිසිම දෙයක් කරේ නැහැ. මං කියනවා පුල්මුඩේ පොලිස් ස්ථානාධිපතිවරයටයි ඒ වගේම ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරියටයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියටයි ඒ වගේම පොලිස් ස්ථානාධිපතිටයි ඒ වගේම මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිටයි ඒ වගේම ප්‍රාදේශීය ලේකම්ටයි ඒ වගේම දිස්ත්‍රික් ලේකම්ටයි තමුන්ලා පිරිමිනම් පැය 72ක් ඇතුළත තමුන්ගේ පිරිමිකම පෙන්වන්න අපිට වැට ගහ ගන්න දීලා එහෙම නැත්නම් අපිට හිතන්න තියෙන්නේ පිරිමිකමක් නැති නපුන්සකයෝ කියලා එක්කලයි කියන්නේ ඒ මිනිස්සුන්ට මේ ජාතිය සතු සම්පත මේක ගැන අපි කියනකොට මේක ගැන කියනකොට මුන් ඒ කතාව වෙන පැත්තකට හරවන්න Facebook එකේ අර මේයි දැම්මා අපි කණිජ වැලි නිදිය විකුණනවා කියලා දාලා මුන්ට වැලිලි හොරට අදින් එසම ඉතාල පැහැදිලිව කියනවා මේ මේක ඉතාල පැහැදිලිව සැලසුම් සහගතව මේක කරන කුමන්ත්‍රණයක් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ අපි දන්නවා එක්කෝ ක්‍රියාත්මක වෙන්නේ අර වැලි හොරකම් කරන්න හැමදාම එන වැලි ජාවාරංකාරයෝ වැලි ජාවාරංකාරයෝ එහෙම නැත්නම් මේක පිටිපස්සේ ඉන්නේ ඇමතිතුමා ඇතුළු අපේ අමාත්‍යංශයට මේ ආයතන මෙච්චර සංඛ්‍යාවක් එකතු වීම පිළිබඳව යම්කිසි දේශපාලන කලබගෑනියක් ඇති කිරීමට අවශ්‍ය අවස්ථාවාදී දේශපාලන බලවේග එහෙම නැත්නම් මේක පිටිපස්සේ ඉන්නේ අවුරුද්දකට සැරයක් මොකක් හරි දේශපාලනේ අරමුදයක් ඇති කරන්න මිනිස්සුන්ගේ මේ කොට රෝම කූප කෙලින් වෙන කතා කරන්න පුළුවන් හොඳම දේ ජාතිකත්ව අතර ගැටුමක් ඇති කරන හින්දා ආපෝ උසරයක් ම්ලේච්ඡත්වයට රට ඇදගෙන යන්න කටයුතු කරන අන්තවාදී බලවේග එහෙම නැත්නම් මේක පිටිපස්සේ ඉන්නේ කිරිපිටි කොම්පැනි හරි ස්මාර්ට්
දරු අමෙතුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා
දැන් 35 නේ කිව්වේ තාම 31යි තප්පර 31යි දසම් බිඳුවයි දෙකයි මගේ ස්ටොප් වොච් එක තියෙනවා ඒ නිසා තව පහක් දෙන්න උදේ 40ක් වෙනවා ඒ නිසා ඉතා පැහැදිලිව මම කියන්න ඕනේ මේ ඒක පිටිපස්සේ ඉන්නේ කිරිපිටි කොම්පැනි වෙන්නත් පුළුවන් මොකද කිරිපිටි කොම්පැනි එහෙමයි සේනක බිවිල මැලුව ඖෂධ කොම්පැනි දැන් කිරිපිටි කොම්පැනි වලට ඉතිහාස මෙච්චර කල් උනේ ඇමතික ගෙදරට ගිහිල්ලා නියෝජ්‍ය ඇමතික ගෙදරට ගිහිල්ලා ලේකම් ගෙදරට ගිහිල්ලා පිටිවිල වැඩි කරගත්තේ දැන් ඒක කරගන්න බෑ ඉතිහාසයේ ඇමතිවරුන්ට හරියට මෙයාට වෙනස් කරන්න බැරි මිල සූත්‍රයක් ගෙනාවා ඒක අර සමහර මිල සූත්‍ර කියනකොට දෙකොණෙන් හිනා වෙනවනේ මිල සූත්‍රය කියා ගන්න බැරුව මේ හැම සූත්‍රයක් නෙමෙයි කියන්න පුළුවන් සූත්‍රයක් පැහැදිලි කරන්න පුළුවන් සූත්‍රයක් ඇමතිට දෙමළෙනු ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන්න පුළුවන් සූත්‍රයක් නියෝජ්‍ය ඇමතිට සිංහලෙන් පැහැදිලි කරන්න පුළුවන් සූත්‍රයක් නොතැරෙන මිනිහට සුද්ධ සිංහලෙනු පැහැදිලි කරලා දෙන්න පුළුවන් සූත්‍රයක් ඒ නිසා කිරිපිටි කොම්පැනි සල්ලි දීලා Facebook වල මේවා දානවා වෙන්ටත් පුළුවන් දැන් විල්පත්තුව මේ විල්පත්තු ලක්කුව ඇති වෙන්නේ මේ විදියට ඉතා පැහැදිලිව දැන් බලන්න මම කියන්න දිගන තෙල් දෙනිය ප්‍රශ්න ඇති වෙලා අවුරුද්දයි මේ මාර්තු මාසෙට දැන් මේ මාර්තු මාසෙදි මේක සමරන්න ඕනේ එක පැත්තකින් අනිත් පැත්තෙන් දැන් අවුරුදු කාලය එනවා අවුරුදු කාලය එනකොට ඒ අවුරුදු කාලය අල්ලගෙන මොකක් හරි කළා ගැටුම් ඇති කරගන්න ඕනේ මාක්ස්වාදයේ ඩයලෙක්ටික භෞතිකවාදයෙන් කියන්නේ එක අන්තයක් තිබුණොත් තමයි අනිත් අන්තය තියෙන්නේ මම මාක්ස්වාදියෙක් නෙවෙයි නමුත් මම මාක්ස්වාදයක් ෆොයර්බාග්ගේ තීසිස් ගැනත් මම දේශපාලන විද්‍යාව හැදෑරුවේ නැත්නම් මම හදාරලා තියෙන්නේ එක අන්තයක් තිබුණොත් තමයි අනිත් අන්තය තියෙන්නේ උස කියලා දෙයක් තිබුණොත් තමයි මිටි කියලා දෙයක් තියෙන්නේ සුදු කියලා දෙයක් තිබුණොත් තමයි කළු කියලා දෙයක් තියෙන්නේ මහත කියලා දෙයක් තිබුණොත් තමයි කෙට්ටු කියලා දෙයක් තියෙන්නේ ඒ වගේ එක අන්තවාදයක් තිබුණොත් තමයි අනිත් අන්තවාදය තියෙන්නේ බෞද්ධ අන්තවාදයේ තිබුණොත් තමයි ඒකට ඉස්ලාම් අන්තවාදයක් ඇති කරන්න පුළුවන්. Hindu අන්තවාදයක් ඇති වුණොත් තමයි ඒකට එරෙහිව බෞද්ධ අන්තවාදයක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි බෞද්ධ අන්තවාදයක් ඇති කරොත් තමයි ඒකට මුස්ලිම් අන්තවාදයක් ඇති කරන්නේ. මම හොඳ බෞද්ධයෙක්. මම හොඳ සිංහලෙක්. මම සිංහල බෞද්ධයෙක් කියන්නේ හරි අභිමානයි. හැබැයි මගේ සිංහල බෞද්ධකම මම පාවිච්චි කරන්නේ සහෝදර ජාතියක් කපන්න කොටන්න තලන්න නෙමෙයි. මම ආඩම්බරෙන් කෑ ගහලා කියනවා මම ශ්‍රී ලාංකික සිංහලෙක් සිංහල බෞද්ධයෙක් කියලා. මට සිංහල බෞද්ධකම ගැන කතා මම කියන්නේ ගියාම මගේ කට වැවුලන්නේ නැහැ මම දහම් පාසල් ප්‍රධානාචාර්යවරයෙක් වශයෙන් මම හොඳ සිංහල බෞද්ධයෙක් කියලා කියනවා මගේ සිංහල බෞද්ධකම නිසාම තමයි මට ඉස්ලාම් භක්තිකයාගේ මට කතෝලිකයාගේ මට Hindu පුජ්‍යලයාගේ ආගම ගැන අවබෝධයකින් අන්තර් ආගමික සාමූහිකත්වයෙන් වැඩ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා එතකොට මේ ඇති කරන ජාතිවාදය ඉස්ලාම් ජාතිවාදය වෙන්න පුළුවන් දෙමළ ජාතිවාදය වෙන්න පුළුවන් සිංහල බෞද්ධ ජාතිවාදය වෙන්න පුළුවන් කවර හරි කෙනෙක් ජාතිවාදයක් ඇති කරන එක කලවරන්නේ රට නැවත වරක් ලේපිපාසිත තත්ත්වයකට පත් කළා කියලා මම කියන්න ඕනේ. දැන් ඉතාල පැහැදිලිව අපේ අමතුමා ඊයේ කිව්වා විල්පත්තුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් විල්පත්තුව මේකට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා පත් කරන්න තේරින් කාර්ක සභාව. අපි කිව්වා කිරිපිටි පිළිබඳව පත් කරන්න තේරින් කාර්ක සභාව. සියලු පක්ෂවලයි පරීක්ෂා කරමු වෙන මොපා දෙකක් පත් කළා. අපි වැරදි කළා තියෙනවා තේරින් කාර්ක සභාව තීන්දුව කරයි. අපේ අමාත්‍යංශය රුපියලක් හරි දිගු කාලින නවතන්න උවන් කියලා ඔය කැලෑ කපලා පදිංචි කරලා කියලා කියනවනම් අපි ගස්වලට ආදරය කරන මිනිස්සු. අපි මිනිස්සුන්ට විතරක් නෙමෙයි ගහකොළට සතා සීපාවට ආදරය කරන මිනිස්සු. අපි ගහක අත්තක් කපනවට විරුද්ධ මිනිස්සු. ඒ නිසා මම ඉතා පැහැදිලිව කියනවා රිෂාඩ් බදුරුදීන් නෙමෙයි වෙන කවුරුණත් ගහක් කපනව නම් බලහත්කාරයෙන් කොහරි එහෙම ගම්මා නැති කරනව නම් එහෙම නැත්තම් කැලේ කපනව නම් අපි ඒවට විරුද්ධව නැගිටින මිනිස්සු. අපි මේ රටේ අපේ පීතෘ භූමියේ බිං අඟලකට ආදරය කරන මිනිස්සු. අපි වලව්වල රිදි හැඳ කට ගාගෙන ඉපදිච්ච කුමාරයෝ නෙමෙයි. අපේ තකනි වල කැපුවේ පේයින් වෝඩ්ස් වල නෙමෙයි. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ අපි ගියේ ගෙවන ඉස්කෝල වලට නෙමෙයි. අපි ගියේ කොළඹ හතේ සුපිරි ඉස්කෝල වලට නෙමෙයි. අපි අපි ආණ්ඩුවේ ඉස්කෝලට ගිහිල්ලා අපේ තකනි වල ආණ්ඩුවේ ඉස්පිරිතාලේ කපපු මේ රටේ මහජන බදු මුදලෙන් එදා ඉගෙනගත්ත මහජන බදු මුදලෙන් සෞඛ්‍යෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරමු. අද මහජන මුදලෙන් ජීවත් වෙන ජනතා නියෝජිත විදිහට අපි ඉතා පැහැදිලිව කියනවා බිල්පත්තු හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා තේරීම් කාර්ය සභාවපත් කරමු. අපි විපක්ෂයට බැරි නම් මම ඉල්ලනවා තේරීම් කාර්ය සභාව විශාල බතුන් තේරීම් අමාත්‍යතුමාගේ නියෝජ්‍යමති විදිහට මම ඉල්ලනවා පත් කරන්න සර්වපාක්ෂික තේරීම් කාර්ය සභාව. හොයමු හොයමු නිකන් අරේ ගහලා මෙහේ ගහලා මේ මඩ ගහලා අරේ මේ හැංගි 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 පැංගි වැඩ ඕනේ පත් කරමු හොයමු කිරිපිටි ගැනත් පත් කරමු දෙකටම පත් කරන් හොයමු. ඇයි බය? මං කියනවා විපක්ෂයට එකතු වෙන්න එකතු වෙන්න. නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමාලා වගේ ජනමූල පොලේ පය ගහපු මන්ත්‍රීවරු එකතු වෙන්න. අපි අස්සම් කළ බාරදෙමු කතානායකට ලියුම විල්පත්තුව ගැන හොයන්න කියලා. ඉවරයිනේ කතාව. ෂෝට් ඇන් සීට් මෙච්චර දෙයක් නැහැ. ඒ නිසා අපේ අපේ පසුබල මන්ත්‍රීවරු අපි ඔක්කොම එකතුලා බාරදෙමු. ආයි විල්පත්තු 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 අරපත්තු මේ පත්තු කියලා නිකන් කටේ හක්ක යනකම් කියෝ කියෝ ඉන්න දෙයක් නැහැ. හක්ක ගෙවනකම් කියෝ කියෝ ඉන්න දෙයක් නැහැ. අපි පත් කරමු. ඒ නිසා Facebook එක මම ආදරය කරනවා. හැබැයි Facebook එකෙන් මින් ඇති කරන්න පුළුවන් නැති කරන්න පුළුවන්. පරණ පින්තූර දාන්න පුළුවන්. ඕනනම් කොංගෝ වනාන්තරයේ පින්තූර ගෙනල්ලා දාන්න පුළුවන් විල්පත්තුව කියලා. එහෙම නැත්නම් Amazon වනාන්තරයේ පින්තූර දාන්න පුළුවන්. ඊට පස්සේ කපපු එක කියලා අරාබියේ පින්තූර දාන්න පුළුවන්. මෙන්න මෙන්න මෙහෙ එක මෙන්න මෙහෙ එක කියලා. ජනපදකරණයක් වෙනවනම් බලහත්කාරයෙන් යම්කිසි ජනතාව පදිංචි කරනවා නම් ඒකේ ඉන්න මිනිස්සු කතා කරන්නේ දෙමළත් නැවෙන වෙන මොකක් හරි භාෂාවක් නක් කරමු. ඉවරනේ කතා. ඕක ගැන අරකයි මේකයි කියන්න උවමනාවක් නැහැ. ඒ නිසා ඉතා පැහැදිලි මේ ඔක්කොම මතුවෙන්නේ. මේ ඔක්කොම මතුවෙන්නේ එක පැත්තකින් හරියටම තෙල් දෙනිය සහ ඒ යවට අර්බුදයේ සිදුවලා අවුරුද්දකට පස්සේ. ඊළඟට සිංහල අවුරුද්ද කිට්ටු වෙනකොට මේ රටේ දැන් සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු හවුලේ ව්‍යාපාර කරනවා. දැන් මේ 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 ඊළඟට එන්නේ මොකද්ද? ඉස්තිකර එකක් එයි. මොකක් හරි එයි. ඒ නිසා ගණිව් සිංහල කඩවල් වලින් විතරක් බඩු. අරක විරෙන් විතරක් ගණිව්. එතකොට මෙහෙන් කිව්වා මෙහෙන් විතරක් ගණිව් කියලා අරෙන් කියනවා අරෙන් විතරක් ගණිව් කියලා. මේකනේ මේ කරන්න හදන. මෙතෙන්ට යන්න එපා. මෙහෙම නෙමෙයි වෛද්‍ය මහතීර් මොහමඩ් මැලේසියාව ගොඩනැගුවේ. ඔහු මැලේසියාවේ ඉන්න මුස්ලිම් ජාතිකයන්ගේ ජාතිකත්වය පාවිච්චි කරලා අරාබියට මැලේසියානු වෙළඳපොළ විවෘත කරා. මැලේසියාවේ ඉන්න දෙමළ හින්දු අයගේ අනන්‍යතාවය පාවිච්චි කරලා ඉන්දියාවට මැලේසියානු වෙළඳපොළ එකතු කරා. ඔහු මැලේසියාවේ ඉන්න චීන ජාතිකයන්ගේ චීන ජාතිකත්වය පාවිච්චි කරලා චීනට මැලේසියාවේ වෙළඳපොළ විවෘත කරා. මහාතීර් මොහමඩ් ලිව පොතක් New Deal with Asia කියලා. අන්තර්ජාලයෙන් පොත කියවන්න පුළුවන්. ඒක කියනවා ඔහු වෛද්‍යවරයෙක් විදිහට මම පාවිච්චි කරේ වෛද්‍ය මූලධර්ම. මොකද්ද? ලෙඩෙක් ආම වෛද්‍යවරයෙක් ලෙඩා දිහා බලනවා. ඉන්ස්පෙක්ෂන් පල්පේෂන් පර්කෂන් ඔස්කල්ටේෂන්. ඉන්ස්පෙක්ෂන් කියන්නේ රෝගිය දිහා ඔහොම බලන එක. පල්පේෂන් අල්ලල බලන එක. ඔස්කල්ටේෂන් ඔබ දන්නවා වෛද්‍යවරයෙක් ගාවට ගියාම බඩට තියලා ඇඟිල්ල මෙහෙම තට්ටු කරලා බලනවා. ඉන්ස්පෙක්ෂන් පල්පේෂන් පර්කෂන්. පර්කෂන් කියන්නේ මෙහෙම තට්ටු කරලා බලනවා. ඔස්කල්ටේෂන් ඔස්කල්ටේෂන් කියන්නේ ස්ටෙතොස්කෝප් එක දාලා බලනවා. මම ප්‍රශ්නයක් දිහා බැලුවේ මෙන්න මේ විදිහට. ඉන්ස්පෙක්ෂන් පල්පේෂන් පර්කෂන් ඔස්කල්ටේෂන් කියන ක්‍රමයයි මම පාවිච්චි කරේ කියලා මහාතීර් මොහමඩ් New Deal with Asia කියන පොතේ කියනවා. ඉතින් ඒ නිසා මහාතීර් මොහමඩ් එහෙමයි මැලේසියාව ගොඩනැගුවේ. එහෙ ජීවත් වෙන මුස්ලිම් ජනතාව, එහෙ ජීවත් වෙන දෙමළ ජනතාව, එහෙ ජීවත් වෙන චීන ජනතාව. ඒ අයගේ අනන්‍යතාවයේ තියෙන රටවල් එක්ක හැදුව මාකට් එකක්. එහෙම තමයි මැලේසියාව ඉස්සුවේ. ඒ උසපු හින්දා නේද අද අවුරුදු 90ක් වෙලා තියෙන්නේ. දැන් අපේ රටේ නම් බොම්බාය අඩිය තිබුම කල්කටාවේ අඩිය වදිනවගේ මෙන්ටල් වුණාම ඔවට දාන්නේ නැහැ නේ. හැබැයි අද මැලේසියානු ජනතාව ඇයි මහතෙර මොහොමඩ් ඉල්ලලා බාරගන්නේ? තේරුම් ගන්න ඕනේ ඒකයි. ඒ නිසා ඉතා පැහැදිලිව මම කියනවා කරුණා කළා අපි මේ සෙල්ලමට යා යුතුව නැහැ. ආපහු සැරයක් අපිට ඕන මේ රට ලේ විලක ගිල්ලන්නද? මදිද තාම අවුරුදු 30ක් උතුර ජනතාව දෙමළ ජනතාවත් එක්ක ඔට්ටු වෙලා උතුරෙත් නායකයෝ නැති වෙලා දකුණෙත් නායකයෝ නැති වෙලා දකුණේ ශ්‍රී ලාංකික නායකයෝ තේනතෙක් මානකට පරම්පරාවක් නැති කරගෙන ජාතික ධනය නැති කරගෙන මේ කරපු සෙල්ලම ආපෞසර තව කට්ටියක් එක කරගන්න ඕනකම තියෙන මේ මෙතෙන්ද මේ ගෙනියන්න හදන්නේ මේ සමාජය. ඒ නිසා කරුණා කළා අපි කියන්නේ යුද්ධයේ අවතන් නුවන්ට යලි පදිංචි කිරීම පිළිබඳ අපේ අමාත්‍යංශයේ කටයුතු කරන ක්‍රමය ගැන සර්වපාක්ෂික මන්ත්‍රී කමිටුවක් පත් කළා, තේරීම් කාරක සභාවක් පත් කළා, බොහොම විවෘතව හා විනිවිදම යමු. එතෙන්දී රිෂාඩ් බදුරුදීන ඇමතිතුමාගේ වැරද්දක් වෙලා තියෙනවනම් එතුමා ඉතා පැහැදිලිව කිව්වා එතුමා ඕන වැරද්ද ඒ ඕන දඩුවම් බාරගෙන ලෑස්ති කියලා. ඒ නිසා ඉතා පැහැදිලිව මේ කතාව තුළදී අපි කියන්නේ ඒකයි මේ පිළිබඳව ගැඹුරු පරීක්ෂණයකට යන්නේ නැතුව නිකම් බොරුවට අරකයි මේකයි කියලා බිල්ලොමවලා මේ ඇඟේ කොට මයිල් කෙලින් වෙන දේශපාලනය කළා මේ රට ආපහු සරක් ලේබිලක් ගෙල්ලවන්න එපා. අවසාන වශයෙන් තෙක් ආපුවාමි මන්ත්‍රීතුමා වැදගත් යෝජනා දෙකක් කරා සමෘද්ධි ව්‍යාපාරය අපේ ආයතන වලට ඒකාබද්ධ කරගන්න කියලා. ඒක අපි ඊළඟ අවස්ථාවේදී සාකච්ඡා කරනවා. ඒ වගේම එතුමා ඉල්ලීමක් කරා සමුපකාර පනත් සංශෝධනය කරන්න කියලා. ඒ ගැන අපි අවධානය යොමු කළා. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෝ සම්පකාර කොමසාරිස්තුමා අපේ මාරු වෙනවා. අලුත් කොමසාරිස්තුමා ඉන්නකම් වැඩ බලන කොමසාරිස්තුමෙක් ඉන්නවා. අපි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග වලට යනවායි කියලා මම කියන්න ඕනේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා උදේ ඇහුවා අපි මාරු කරාද සභාපතිවරු කියලා. ඔව්, අපේ හිටපු සභාපතිතුමා වෙනුවට එම් අබ්දුල් මජීඩ් මැතිතුමා වෙනුවට මොහමඩ් රාෆික් මැතිතුමා 2009 මාර්තු මාසේ 13 වෙනිදා ඉඳලා පත් වෙලා තියෙනවා. ඒ වගේම අපෙන් ඇහුවා අපේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව සතු ආදායම් පිළිබඳව. ඒ පිළිබඳව ගරු මන්ත්‍රීතුමන්ලට අපි දන්වල යවන්න අපේ ගාව සම්පූර්ණ ලේඛන තියෙනවා. මම මේ වෙලාවේදී ඒ පිළිබඳ කාලය මිඩම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සීතාවක කර්මාන්තපුරේ පිළිබඳව ඇහුවා. බස්සාහිර පළාතේ තියෙන සීතාවක සම්පකාර පිළිබඳව ඇහුවා. ඒක පළාත් සභා විෂයක් විදිහට විමධ්‍යගත වෙලා තියෙන්නේ. ඉතින් මේ සභාවේ විමධ්‍යගත කරන්න ඕනේ, තවත් විමධ්‍යගත කරන්න ඕනේ කියන එකේ කවුරු හරි කියනවා නම් සම්පකාර විෂය උදුර ගන්න ඕනේ කියලා. පළාත් සභාවල බලය තියෙන්නේ ඒ අයට. දැන් සමහර කීපයක් නැති වුණත් ඒ නිසා ඒ තියෙන කීපේ අපිට යෝජනා සම්මත කරලා එවනවනම් අපිට ඒක කරන්න. නමුත් මේක නෙමෙයි වෙන්න ඕනේ. වෙන්න ඕන නියාමන ක්‍රමවේදයකට යන එක. ඒ නියාමන ක්‍රමවේදය සඳහා අවශ්‍ය අපි යාන්ත්‍රණය මේ වෙනකොට හදාගෙන යනවා. ඊළඟට අපේ අවධානය යොමු කරා රවින්ද්‍ර සමරවීර මැතිතුමා. ඒ තමයි අල මිලදී ගැනීමේදී සතසට දේශීය අලත් මිලදී ගන්න, ඒ වගේම පෞද්ගලික අයත් ඔය පිටරටින් ගෙනලා අල විකුණන්න. ඒක හොඳ යෝජනාවක්. මම මැතිතුමාටත් ඒ ගැන කියපුවාම මැතිතුමා කිව්වා ඔව් අපි දෙකටම දාමු. අපි අල ගෝණි දෙකම තියෙනවා, නැත්තම් පාර්සල් දෙකම තියෙනවා. මෙන්න අපේ අල, මෙන්න පිටරට අල. එතකොට කැමති අය අපේ දේ ගනි. ඔය අපේ දේ නෑ, අපේ ඒවා හදන්නේ නෑ කියන අයට තියෙන ගිහිල්ලා ගන්න. දැන් වැඩේ තියෙන්නේ මේ Facebook එකේ මේ කැලේ ගැන කතා කරන්නේ ගෙදර මල් පැලේකට වතුර දාන්න නැති හාදේව. ඒකනේ වැඩේ. දැන් මම නම් ගිය අවුරුද්ද විතරක් මම පැල 2300ක් ඊටවල තියෙනවා මගේ භාවනා මධ්‍යස්ථානේ. නිසා මට සිංහය වගේ කතා කරන්න පුළුවන්. ගස් කැවිල්ල ගැනයි පැල හිටවිල්ල ගැනයි. මම නම් කියන්නේ රුක් රෝපණය කියන වචනේ වැරදි. ඩකෝ මේ රටේ හිටවන්න ඕන රුක් නෙවෙයිනේ පැලනේ. රුක් රෝපණය කියන වචනේ සිංහලත් වැරදි, වචනේත් වැරදි. රුක් රෝපණය. ඉතින් මේක ඉතිහාසයේ නම්ම. ඒ නිසා මට කතා කරන්න පුළුවන් කෙනා පැල 2300ක් මම ගිය අවුරුද්දට හිටවල තියෙනවා. ඒ නිසා මම ඊට පැහැදිලිව කියනවා අපේ අමාත්‍යංශය මේ හැම දෙයක් ගැනම සංවේදී අමාත්‍යංශය. ඒ වගේම සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග, ඒ වගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, වෙනත් ක්‍රිස්තියානි නිකායන් මේ සියල්ල එක මිටකට එකතු කරන. ඒ වගේම ලංකාවේ කවුරුත් ආමන්ත්‍රණය නොකරන, කවුරුත් කතා නොකරන රණවීර ප්‍රේමදාස මැතිතුමාගෙන් පස්සේ අර ජනතාවේ ටික කාලයක් කතා කරපුවෝ මේ රටේ කුලපදනමට. කුලපදනම හැමදාම සමාරු පාවිච්චි කරේ චන්දමණිය වඩා. ගොඩක් අයට කුලේ මතක් වෙන්නේ චන්දාවම නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා මේකෙන් වැටකාපු මන්ත්‍රීවරේ. එතුමා දන්නවා. එතුමට මේ ගැන අවබෝධයක් තියෙනවා. කුලේ පාවිච්චි කරන්නේ එක්ක මගුලදි නැත්තම් ගේ ගන්න ගියාම ගේ බද්දට ගන්න ගියාම එහෙම නැත්තම් ඡන්දෙද මේක වෙනස් කරන්න ඕනද නැද්ද කුලේ පාවිච්චි කරලා මිනිහෙකුට තලන පාදර ක්‍රමේ තාමත් නිදාසෙන් පස්සේ අවුරුදු 70ක් ගිහිල්ලා ගිහිල්ලා තියෙනවා අර අරකේ මෙයා මේකේ අර අරකේ මේක වෙනස් කරන්න ඕනේ නැද්ද ඒ කුලපදන මත එක බැඳලා තියෙන සූසත කලාවන් ඒ මනුස්සයන්ගේ නිර්මාණ වලට තනක් දෙන්න ඕනේ නැද්ද බටපොතු කර්මාන්ට තනක් දෙන්න ඕනේ නැද්ද රත්තරන් වැඩ කරන මනුස්සයට තනක් දෙන්න ඕනේ නැද්ද හටි වලන් හදන මනුස්සයට තනක් දෙන්න ඕනේ නැද්ද ඒ මනුස්සගේ පුතා වෛද්‍ය විද්‍යාලයට යන්න ඕනද නැද්ද ඒ යන ගමන්ම තාත්තගේ නිර්මාණ කලාවන් අනාගතයට ගෙනියන්න ඕනද නැද්ද ඒක නිසා ඉතා
පැහැදිලිවයි
අපි අපේ අමාත්‍යංශය එකයි කිව්වා අපේ අමාත්‍යංශය ආණ්ඩුවක් ඇතුලේ පුංචි ආණ්ඩුවක් අර 80 90 කාලේ ලියුම් දුන්නු වගේ පුංචි ආණ්ඩුව නෙමෙයි අපේ අපේ අමාත්‍යංශය ආණ්ඩුවක් ඇතුලේ පුංචි ආණ්ඩුවක් ඒ නිසා ඒ පුංචි ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට මම සන්තෝෂ වෙනවා එකක් අපේ අමාත්‍යතුමා ඒ වගේම අද අපිට අලුත් තව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එකතු වෙලා තියෙනවා කරු පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමා මොකද අපේ අමාත්‍යංශයට එකතු වෙලා තියෙන හින්දා වෘත්තීය පුහුණුව ඒකත් එක්ක දැන් සමහරු මම විනාඩියකින් අවසන් කරනවා මේ මේ මූල සමාරූර මන්ත්‍රීතුමනි ඔබතුමා මට කතාව දෙන්න පරක් වෙච්ච එකට ඔබතුමා මට විනාඩියක් දෙන්න මේ පොඩි වැරද්දක් නිවැරදි කරන්න පොඩි දඬුවමක් වශයෙන් ඒ නිසා එතකොට වෘත්තීය පුහුණුවත් අපිට එකතු වෙලා මෙතන කතා කරද්දී සමහරු නිකන් ඔලොක්කොට කින්ඩියට වගේ කිව්වා මේ හරිත සරසවිය ත්‍රිෂාඩ් බදුර්දීන්ට දීලා කියලා මේ මොකද කියන්නේ අර ලබ්බට තියපු අද පූලට තියුවා වගේ විල්පත්තුවට අත තියපු එක මේකනේ මේ අමුවෙන් කිව්වේ ලබ්බට තියපු අද පූලට තියුවා වගේ දැන් කිව්වේ විල්පත්තුවට කෙලපු මිනිහට මේකක් දීලා වගේ නිකන් ඒකනේ අර නොකිය කිව්වේ නිකන් අර හැංකි බැංකි එහෙම ඕනේ අංගගෙන ගහන්න ඒ නිසා ඉතාල පැහැදිලිව විල්පත්තුව ගැන අපි කිව්වා හරිත සරසවිය කරුපරණ විතාන නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ඒ වගේම රිෂාඩ් බදුර්දීන් අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් ගොඩනගෙන හැටි කට්ටියට බලා ගන්න පුළුවන් වැඩේ තියෙන අපිට තියෙන්නේ මාස 8ක් මාස 8ක් 10ක් තියෙන මොකද ජනාධිපතිවරණ වෙනකොට යම් කිසි දෙයක් පෙන්වන්නට ඕනේ සාපිතා පැහැදිලිව මෙන්න මෙහෙම දැක්මක් ඇනුව මෙහෙම වැඩපිළිවෙලක් ඇතුව අපි ගමන් කරන්න මේ ගමනේදී අපි අමාත්‍යතුමා සමහරු මගෙන් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යතුමා ගාවට වැටුණා කිව්වම සමහරු ඔළුව ඇත තියාගන්න නිසා මම කියනවා වැඩ කරන්න පුළුවන් අමාත්‍යවරේ ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය අපේ සහෝදර නියෝජ්‍ය අමාත්‍ය කරු පරණ විතර අපි තුන්දෙනාම එක උස ඒ නිසා කිසි ගැටලුවකුත් නැහැ අපි තුන්දෙනාට එකට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා අතිරේක ලේකම්තුමන් ඒ වගේම ප්‍රධාන මූල්‍ය නිලධාරීතුමා ඒ වගේම අපේ සියලු ආයතනවල ඉන්න සභාපතිවරු විවිධ අනිකුත් සියලු තනතුරු දරන සියලු නිලධාරී අපේ අමාත්‍යංශයේ වැසිකිළිය හෝදන පුජ්‍යලයාගේ සිට අද මේ මෙතන කරන කතාවට මේ හදන පොතට අපේ අමාත්‍යංශ සෑම දෙයකම අපේ අමාත්‍යංශයයි සියලු ආදරණීය වැසිකිළිය හෝදන පුජ්‍යලයාගේ සිට සියලු දෙනාට නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මම ස්තුති කරනවා මේ අවුරුද්දක් අපි ගියපු ගමනටත් තව අවුරුද්දක් ජවයකින් අපිට ඉදිරියට යන්නටත් දැක් වූ දායකත්වයට විශේෂයෙන්ම අපේ අමාත්‍යංශ නිලධාරී අනේක විද දුක්ඛ දෝමනසයන් අනේක විද පීඩා සමහරලාට වේගය පිළිබඳ ප්‍රශ්නින්ද අපි දොස් කියන අපිට ඕන වේගෙන් වැඩ කරන්න අපේ අමාත්‍යතුමාට ඕන වේගෙන් වැඩ කරන්න ඒ වගේම රැක් දවලක් නැතුව වැඩ කරන්න ඒ අපි හුරු වෙලා තියෙන විදිය ඒක අපේ විලාසිතාව ස්ටයිල් එක ඒ නිසා මේ ස්ටයිල් එක අපේ නිලධාරීන් සමහරලාට රැ 10ට අපි කතා කරාම 11ට කතා කරාම ලේකම්තුමාට මම උදේ 6ට කතා කරේ ඒ නිසා මේ 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 සියලු දෙනා අපේ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සිට වැසිකිළිය හොදන අතුපතු ගන්න මිනිස්සු දක්වා සියලු දෙනාට අපේ අමාත්‍යංශ වෙනුවෙන් මේ නවත වරක් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා මට කතාව දෙන්න තියෙද්දි ජොන්සන් ප්‍රනාන්දු අමුතුමාට කතාව දීලා පොඩ්ඩක් ඒකේ වෙච්ච වැරද්දට මට තව විනාඩි කීපෙකුත් තෑග්ගක් වශයෙන් දීලා මට වෙන් වෙලා තිබුණේ උදේ විනාඩි 25යි මම ඒකෙන් 10ක් ජනමාධ්‍ය කතා කළා 15ට අඩු වුණා 15ට අඩු වෙච්ච මට විනාඩි 48යි තප්පර 40.7ක් ලබා දීම පිළිබඳව ඔබම ස්තුති
මීළඟට ගරු නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා ඊට පෙතම හර්ෂණ මන්ත්‍රීතුමා මුල් අස්සන ගන්න
කතා කර මන්ත්‍රීතුමා සුදි මුල් අස්සනේ ගරු මන්ත්‍රීතුමනි මීට පෙර මේ වාදයට එක්වුණු අපේ බුද්ධික පතිරණ මැතිතුමාට සඳහන් කළ බොහෝ කාරණාවලට මම එකඟයි ඒකම ගෞරව සභාපතිතුමනි අද මේ අමාත්‍යංශ කීපයක වැයිශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන මොහොතේ මටත් විනාඩි කීපයක අදහස් දක්වන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මා ඉතාමත් තමුනාසර මගේ ස්තුතිය පිරිනමනවා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සඳහන් කළා ගරු සභාපතිතුමනි විල්පත්තුව ප්‍රශ්නය ගැන සමාජයේ තියෙන විවිධ විෂමතාවයන් ගැන රට යන පැත්ත ගැන මේ හැමදේම කතා කළා. හැබැයි ගරු බුද්ධික පත්‍ර මන්ත්‍රීතුමා ඇමතුමා මම කැමතියි අතරම තීරණකාරක සභාවක් පත් කරන්න ඕනා විල්පත්තුව සිද්ධිය සම්බන්ධයෙන්. ඒක මේ රට බලාපොරොත්තු වෙන එකක්. ඒකත් අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනා. Facebook එක වැරදි පැත්තකට මේක අරගෙන යනවා නම් ඉවරද? බොමුසුරි අපි ඒ තීරණකාරක සභාව පත් කරමු. ඒකම ගරු
මන්ත්‍රීතුමා බුද්ධික මන්ත්‍රීතුමාට
විරෝෂන් ප්‍රේමරත්න ගරු මන්ත්‍රීතුමනි මේ ඔබතුමාගේ කතාවෙන් පස්සේ ඔබතුමා ගිහිල්ලා විපක්ෂ නායක කාර්යාලයේ ලියුම ටයිප් කරන් එන විල්පත්තුව සම්බන්ධයෙන් විල්පත්තුව කියන එක නෙමෙයි ඔය කියන පුත්තලන් දිස්ත්‍රික්කෙත් ඒ වගේම වන්නී දිස්ත්‍රික්කේ එතකොට මන්නාර මතයිදී වන සංහාරයක් හා එහෙම පැතිරීමක් තියෙනවා නම් ඒ පිළිබඳව හොයන්න සර්වපාක්ෂික තේරින්කාර
සභාවට
ඔබතුමාගේ අසන පළවෙනි අසන නම් බුද්ධික
බොමුසුදි ගරු බුද්ධික පත්‍ර මන්ත්‍රීතුමා. හැබැයි අපි මේ වෙලාවේ ගරු සභාපතිතුමනි ලෝකෙ දිහා බලා ගන්න ඕනේ. ලෝකේ බොහෝ රටවල් දැන් ක්‍රියාත්මක වෙන දේ තමයි කර්මාන්ත දිනු වෙලා ලෝකේ රටවල් විදිහට දිනු වෙලා ආර්ථික සංවර්ධනයක් ගත බොහෝ රටවල් අපි තියෙන තැනට අද යමින් පවතිනවා. අද බොහෝ රටවල් කර්මාන්ත දිනු කරලා පරිසරයේ විනාශය ප්‍රතිඵල දැකලා අද බොහෝ රටවල් කර්මාන්ත වගේම පරිසරයේ සුරකීම සහ පරිසරයේ සංරක්ෂණය කිරීම වගේම පරිසරයේ දිනු කිරීමේ තැනට යනවා. ඒ නිසා අපි කර්මාන්ත දිනු කරමු අපිට තියෙන පරිසරය රැකගැනීම කියන යෝජනාවත් මුලින්ම කරන්න කැමතියි. කරු සභාපතිතුමනි අද ජනමාධ්‍ය විෂය පිළිබඳව මම මුලින්ම කතා කරන්න කැමතියි. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්න වෙලාවේ මේ කතා කරන්න ලැබිච්ච එක හොඳයි. ගරු අමාත්‍යතුමනි තමුනාස දන්නවා මේ වෙලාවේ කලාව රටේ දේශපාලනය ජනමාධ්‍ය කොයි පැත්තටද තියෙන්නේ කියලා. අපි අහලා තියෙන්නේ කලාවෙන් පොහොසත් මිනිස්සු ප්‍රඥාවෙන් පොහොසත් මිනිස්සු කියලා අපි අහලා තියෙන්නේ. කලාවක් නැති ජීවිතයේ අර අපි අහලා තිනවා හබලක් නැති ඔරුවක් වගේ කියලා. ඇත්තරම දැන් අපිට පෙනෙමින් තියෙන්නේ දකිමින් තියෙන්නේ මේ සියල්ල මේක. තමුනාස දන්නවා අපිට රූපවාහිනී එන්නේ 1970 අගභාගයේ රූපවාහිනී එනකොට ජාතික රූපවාහිනී අපිට දෙන්නේ අධ්‍යාපන සේවයක් විදිහට අධ්‍යාපනය වැඩි දියුණු කරන්න. හැබැයි අද අපේ රටේ රූපවාහිනිය යොදාගන්නේ ඇත්ත වශයෙන්ම කුමක් සඳහාද කියන එකම අපේ ඉස්සරහා තියෙන මහා දෙවන්ත ප්‍රශ්නයක්. හිටපු ජනමාධ්‍යකරුවෙක් විදිහට ගරු ඇමතුමා අපි දකිනවා දැන් අපේ රටේ සමහර අම්මලා උදේ පාන්දර 3ට නැගිටිනවා. 3ට නැගිටලා ඉවර වෙලා දරුවෝ ඉස්කෝලේ යවනවා. ඉස්කෝලේ ගියා ගම ඉස්කෝලෙන් එළියට දාන ගේට් වලම දරුවෝ අල්ල ගන්නවා. ටියුෂන් එකට එක්ක යනවා. ටියුෂන් එකෙන් එළියට දාපු ගම ගෙදර ඇදගෙන යනවා. ගෙදර ඇදගෙන ඉන්න කන්නු කියලා රෙදි සෝදලා දීලා බත්ති ගන්න අරගෙන තහමාරට උතර ටීවී කරන් ඉවාඩි වෙනවා. ටෙලිනාට්‍ය බලන්න. මුළු දවසෙම කරපු දේවල් ඉවරයි. රූපවාහිනිය ඇතුලේ දරුවෝගේ වගේම පවුලේ ඔළුවත් විනාශ කරන තැනට අද රූපවාහිනිය පත් වෙලා ඉවරයි. කරොමතුමා නිර්මාණ සංස්කෘතියක් තිබුණ රටක්. අපි කිව්වේ සිනමාවේ ස්වර්ණමය දශකයක් තිබුණ කියලා 70 දශකය. රූපවාහිනියේ නිර්මාණ පැත්තෙන් මිනිසුගේ ඔළු පිරිසිදු කරපු රූපවාහිනියක් අපේ රටේ තිබුණා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද විදේශීය ටෙලිනාට්‍ය ලංකාවට ඇවිල්ලා පැය දෙක තුනක් සමහර නාලිකාවල එක දිගටම විදේශීය නාට්‍ය වලින් අපේ දරුවන්ගේ වගේම අපේ රටේ මිනිසුන්ගේ මොළ සූරාකර තැනට පත් වෙලා ඉවරයි. පුළුවන් නම් ගරුවෙ අමුතුමාට යෝජනාව කරනවා. පහුගිය දවසේ ස්වාධීන රූපවාහිනී ටෙලිනාට්‍යයක් පෙන්නුවා. කූඹියෝ කියන ටෙලිනාට්‍ය ලෝක දර්ශකයේ පළවෙනි ටෙලිනාට්‍ය බවට පත් වුණා. එක භූගෝලී පරිසරයක් ඇතුලේ වැඩිම පිරිසක් නරඹපු නාට්‍ය බවට කූඹියෝ ටෙලිනාට්‍ය බවට පත් වුණා. ගරු ඇමතුමා අපේ රටේ නිර්මාණකාරයෝ වුණ තරම් ඉන්නවා. අධ්‍යක්ෂවරු ඉන්නවා, දක්ෂ නළුවෝ ඉන්නවා, පිටපත් රචකයෝ ඉන්නවා. මෙකී නොකී සියලු චරිත ටික අපේ රටේ ඉන්නවා. හැබැයි නිර්මාණ කරන්න ධාරි නිර්මාණයක් දෙන්න තැනක් විතරයි අපේ රටේ නැත්තේ. මම ඔබතුමාට යෝජනා කරනවා පුළුවන් නම් ලබන අවුරුද්ද වෙනකොට අපේ රටේ නිර්මාණකාරයන්ට කර්මාන්තයක් විදිහට මේක දියුණු කරන්න නම් විදේශීය රටවලින් ගෙන ටෙලිනාට්‍ය වලට බද්දක් ගහන්න, ටිකක් දැනෙන අටුවටත් දැනෙන කොටුවටත් දැනෙන බද්දක් ගහන්න. එකක් දැනෙන්න ගහන්න. එහෙම ගැහුවොත් ඉතින් කරුවේ අමතුමා ඒ ගහන බදු මුදලින් අපිට හොඳ නාට්‍යයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්කම ලැබෙයි. අනිත් පැත්තෙන් කරුවේ අමතුමා තමුනාස දන්නවා සිනමාවේ තියෙන තැන. අපි අහලා තිනවා සිනමාවේ ඇතුලේ ජෝවා වික්‍රම මහත්මයා ෆිල්ම් ෆෙයා සම්මානවලේ ප්‍රධාන ආරාධ්‍යක විදිහට ඉන්දියාවට ගිහපු කාලයක් තිබුණා. ෆිල්ම් ෆෙයා සම්මානවලේ. අපි අහලා තිනවා සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයක් අපේ රටේ තිබුණා. ඒ නිර්මාණ ඒ පස්වෙනි මණ්ඩලය ඇතුලේ පෙන්වන්නේ නිර්මාණාත්මක චිත්‍රපට කියලා මිනිස්සු දැනගෙන හිටියා. තරුණ තරුණියෝ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ මේ රටේ නාට්‍ය හදාරන සංගීතය දේශපාලනය වගේම සමස්තය හදාරන මිනිස්සු ටික මේ නිර්මාණ රසවින්දා. අද අපේ රටේ මොකක්ද සිනමාව ඇතුළට වෙලා තියෙන තත්ත්වය ගරුවෙ මුතුමා මොකක්ද අපිට වෙලා තියෙන සිනමාවේ කෝ අපේ චිත්‍රපටිය. ජෝවා බේවික්‍රම ඉන්දියාවට ගියා 70 දශකයේ ඉන්දියාවට සමගාමීව අපේ රටේ හරියට චිත්‍රපට කෙරුණා නිර්මාණ කෙරුණා. අද අපිට මොකද්ද වෙලා තියෙන්නේ? අද මොන රටරද අපේ රටේ නිර්මාණකරෙක් නාට්‍යකාරයෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් එහෙමත් නැත්නම් නළුවෙක් ගෙනහිල්ල සම්මානවලට සහභාගී කරවගන්නේ. හැබැයි අමතක කරන්න එපා මේ පහුගිය දවසේ අපි දැනගත්තා එක චිත්‍රපටයක දක්ෂතම නිළිය බවට පත් වුණා මට මතක විදිහට අශෝක හඳගම මහත්මයාගේ චිත්‍රපටයක විශිෂ්ට නිලියර බවට පත් වුණ අපේ රටේ රංගන ශිල්පිනියක්. හැබැයි අපේ රටේ විශිෂ්ට ඔක්කම ඉන්නවා නිර්මාණ නැහැ. ගරු ඇමතුමා චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට හෝල් කීයද අපේ රටේ තියෙන්නේ? ජාතික චිත්‍රපට සංස්ථාවට හෝල් කීයද? පුද්ගලික අංශයට කීයක් තියෙනවද? චිත්‍රපටයක් කරන්න ගියාම ගරු ඇමතුමා ලක්ෂ 1000ක් වියදම් කළ චිත්‍රපටිය හැදුවොතින් ඒ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරලා ලක්ෂ 1000ක් කෙවුවොත් නිෂ්පාදකයට හම්බෙන්නේ ලක්ෂ 400යි. ලක්ෂ 600ක් චිත්‍රපට සංස්ථාවට 10%ක් යනවා. චිත්‍රපටි හෝල් අයිතිකාරන්ට 50% බෙදිලා යනවා ඊටු ටික. 40%යි යන චිත්‍රපටයක් හැදුවාම හම්බ වෙන ආදායම 40%යි නිෂ්පාදකවරයට හම්බෙන්නේ. මහන්සියලා නිර්මාණයක් කරනවා. හොඳම උදාහරණේ අබා චිත්‍රපටය ලක්ෂ 4000ක් විතර ලංකාවේ හෙව්වා. හැබැයි චිත්‍රපටය නිෂ්පාදනය කරපු නිෂ්පාදකවරයට හම්බුනේ ලක්ෂ 900ක් විතර. ඊටු ටික බෙදිලා ගිහිල්ලා තිබුණා. කොහේද රටේ නිර්මාණ හැදින්නේ? අනිත් පැත්තෙන් ගරු ඇමතුමා අපිට මතකයි ලයනල් වෙන්ට් කියන කලාකාරයා ලයනල් වෙන්ට් රංගශාලාව හැදුවා. නාමල් මාලනී පුංචි තියටර් එක නාමල් මාලනී මහත්මිය සහ මහත්මිය හැදුවා. කෝ අපිට ආණ්ඩුවට මේ රටේ වේදිකාව වෙනුවෙන් යමක් කරලා තියෙන්නේ කොයි තැනද? කොහෙද කරලා තියෙන්නේ? කොතද්ද වේදිකාව වෙනුවෙන් යමක් කරපු තැන? මට මතකයි මහේන්ද්‍ර පෙරේරා එතුමා ස්ටුඩියෝ එකක් කළා මහරගම. මහරගම ස්ටුඩියෝ එකක් කළා අලුතින් වේදිකා නාට්‍ය කරන ඇයට ස්ටුඩියෝ වෙන් කළේ පැයකට රුපියල් 150යි. පැයකට රුපියල් 150ට වේදිකාව වෙන් කළා. මුළු දවස පුරාම නාට්‍ය පුහුණුවීම් කළා මහේන්ද්‍ර පෙරේරාගේ වේදිකාව ඇතුලේ. හැබැයි ගරු ඇමතුමා පහුගිය දවසේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් වෙච්ච අපේ ධනංජය සිරිවර්ධන අලුත් තරුණ කලාකාරු ටිකක් පුහුණු කරමින් හිටියා ලංකාවේ කොළඹ ප්‍රදේශයේ රාජ ආයතනයක. රුපියල් 2500 දවසකට ගෙව්වේ රුපියල් 12500ක් ඉල්ලලා ලියුමක් දුන්න ධනංජය සිරිවර්ධනට. මේ කතා කරන්න පළාත් ඇමතිවරයා ළඟට ගියා. පළාත් ඇමතිවරයාට ගියාම සතෙක් වගේ ඉලවල දැම්ම ධනංජය සිරිවර්ධන. මිනිස්සුගේ එක්ක පොලිමේන්නේ කෝ මේ ගැන කතා කරන්න. ඔන්න අපේ රටේ නිර්මාණකාරයන්ට කරන වැඩේ. නිර්මාණකාරයා විසින් මේ කලාව රැක්කේ නැත්නම් ආණ්ඩුවෙන් රැකපු දෙයක් නැහැ ගරු ඇමතුමා. ආණ්ඩුවෙන් රැකපු කලාවක් නැහැ. වෙච්ච අවැද්දිය. දැන් එක දිගට මෙගා ටෙලිනාට්‍ය පෙන්වන ගරු ඇමතුමා. ඉස්සර අපි ටෙලිනාට්‍ය කීයක් බැලුවද සතියකට? අද සතියකට බලන්නේ නාට්‍ය 2-3යි මිනිස්සු. ඇයි දවස් 5ම ටෙලිනාට්‍ය පෙන්වනවා. දවස් 5ම ටෙලිනාට්‍ය පෙන්වනවා. අපිට පුළුවන්කම තියෙනවා නම් ගරු ඇමතුමා මෙගා නාට්‍යකදී සතියකට දෙකක් විතරක් දවස් දෙකක් විතරක් පෙන්වන්න. සතියකට නාට්‍ය 6ක් අපි බලනවා. නාට්‍ය 6ක් 8ක් අපි බලනවා. නළු නිළු බොහෝ පිරිසක් රංගනේ දායක වෙනවා. අධ්‍යක්ෂවරු 10ක් 12ක් වැඩ කරනවා. කැමරා ශිල්පීන් 100 ගාණක් වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ අලුත් නළු නිළු රංගන ශිල්පීන් කලාකාරයෝ අධ්‍යක්ෂවරු බිහි වෙනවා. අද ගරු ඇමතුමා අපේ රටේ ජනමාධ්‍ය වගේම කලාව නාට්‍ය සංගීතය උසස් අධ්‍යාපනය තුලේ උපාධියක් විදිහට හදාරනවා. මේ මිනිස්සු උපාධිය හදාරලා කොහෙටද යන්නේ? මොනවද මේ මිනිස්සු ගිහිල්ලා කරන්නේ? මොනවද මේ මිනිස්සු ගිහිල්ලා කරන්න තියෙන්නේ? කොතනද තැනක් තියෙන්නේ? අමතුමා කවුද මේ කලාව දිහා බලන්නේ? කරමුතුමා අපේ රටේ තියෙනවා පොත් ලියපු අයට වාර්ෂිකව පවත්වනවා සම්මාන උළක්. ඒ සම්මාන උළ නමට විතරක් කරනවා. කෝ පොත් ලියන මිනිහෙකුට උදව්වක් දෙන ආණ්ඩුවක්. කෝ පොත් කියවන මිනිස්සු. අද ඉන්නේ කියවන මිනිස්සු නෙවෙයි වෙනත් මිනිස්සු ගැන කියවන මිනිස්සු. ඉස්සර තරුණ පරම්පරාව පොත් කියවුවොත් පොත් කොච්චර කියවුවද? ඉස්සර අපිට මතකයි විශ්වවිද්‍යාලය ඇතුලේ හරි උසස් පෙළ කරන කාලේ හරි අපි අපේ කාලේ සමවයස් මට්ටමේ මිනිස්සු ලයිබ්‍රේරි ඇතුලේ පිරිල හිටියා. අද Facebook එකෙන් ගරු අමතුමා එක එක්කෙනාට මඩ ගහනවා. පහුගිය සති කිහිපෙම මාව පුළුවන් නම් ඝාතනය කරන්න හැදුව Facebook එක ඇතුලේ. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ හිටියනම් කැමතිම අද මෙතන නැහැ. පස්සේ නලින්ද ජයතිස්ස සහෝදරයා මට කිව්වා වෙච්ච හැමදේම දන්නව සමාවෙන්න කියලා. වැඩක් නැහැ අමතුමා. පහර දිහිල විනාශ කරාට පස්සේ වැඩක් නැහැ. ඒ වගේම කරු අමතුමා ප්‍රසංග වේදිකාව කියන්නේ ලංකාවේ වෙනම කර්මාන්තයක්. සංගීත කණ්ඩායම් ඉන්නවා. ඒක වේදිකා හදන අය ඉන්නවා. වටේ තහඩු ගහන අය ඉන්නවා, කඩල විකුණන කෙනා ඉන්නවා, අයිස්ක්‍රීම් විකුණන කෙනා ඉන්නවා, ගායකයෝ ඉන්නවා, විවිධාකාර මිනිස්සු ටිකක්. අද ෂෝ එකක් කරන්න පුළුවන් රෑ 12 වෙනකන් විතරයි. රෑ 10ට පටන් ගන්නවා, බෑන්ඩ් එක පැයක් සෙල්ලම් කරනවා, ඉතුරු පැයේ ගායකයෝ කීප දෙනෙක් ගායනා කරනවා. ඉස්සර මම අහලා තියෙනවා ජෝතිපාල එකක් පාන්දර 5 වෙනකන් මේ රටේ මිනිස්සු හිටියා. පාන්දර 5 වෙනකන් ජෝතිපාල එකක් හිටිය මිනිස්සු. පාන්දර 5 වෙනකන් ඉඳලා ජෝතිපාලගේ සින්දු 10ක් විතර අහලා සතුටින් ගෙදර ගියා. අද මොකද්ද වෙන්නේ? අද එමතුමා පැය කෝ රසවින්දනයක් නැති රටක් මොකටද එමතුමා? මොකටද රෑ 12ට මියුසිකල් ෂෝ එක නවත්තන්නේ? ඕයිසි මහත්තයනෝ රෑ 11:45 අතර බඩ ඉස්සරහට දාගෙන සංවිධායකයෙක් හම්බ වෙනවා. මම අහලා තියෙන ඕයිසිල කීප දෙනෙක්ගෙන් මම කතා කරලා අහලා තියෙන මොකක්ද මේ කරන බලු වැඩේ කියලා. රෑ 12ට ෂෝ එක නවත්වන ගායක ගායිකාවෝ 100 තවත් 10ක් 12ක් පිටිපස්සේ ඉන්නවා. සංගීතය බලන්න ආපු මිනිහා ආප් කරපු මුජිබ මන්ත්‍රීතුමා කරන මිනිහනේ මම කියන්නේ කරන්න කියන වැඩේ මම මේ කියන්නේ කරන්නේ. උසාවිනියෝගේ තමයි කරු ඇමතුමා මන්ත්‍රීතුමා මම මේ කියන්නේ. මං කියන්නේ නීතිය තියෙන තැනයි රටේ ප්‍රායෝගික තත්ත්වය තියෙන තැනයි කොයිතරම් වෙනස්ද මං කිව්වේ. පාර් මේ රටේ නීතිය ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. නීතිය වාඩි වෙලා පුටුවල ඉන්න මිනිස්සු ගැන ප්‍රශ්නයක් තියෙනවා. ගෝඨාභයද මහින්දද කියලා නෙවෙයිලු මහාචාර්යතුමා තවුන්නාසගේ මහාචාර්ය පට්ටම ගත්ත රටමට කියන්නේ. ගෝඨාභය ගැන කියන්නේ මං කිව්වේ ගෝඨාභය කෙනෙක් ඉගෙනද දැන්? මංගුවේ කාගෙනද මං කිව්වේ ගායක ගායිකාව අඬනවා මිනිස්සුර සංගීත සම්දර්ශන නැහැ රටේ තරු බිහි කරනවා අවුරුද්දකට 10ක් 12ක් නාලිකා වලින් කොහේ තරු වලට යන්න තැනක් ඒ තරුව මේ මේ කඩලේ ඉඳලා ඊළඟ ප්‍රසංගය පවත්වනකොට ඒ තරුව ගිහිල්ලා ඉවරයි තරුව මැරිලා ඉවරයි ඒක තමයි தත්තේ මෙන්න රටේ කලාවට ගිය තැන ගරු ඇමතුමා මේක මෙහෙම කරලා බෑ රටේ කලාව එක පැත්තකට යනවා රටේ අරමුණ තව පැත්තකට යනවා ජනමාධ්‍ය වෙන පැත්තකට මේක අරගෙන මම ඉන්නවා මේ සියල්ල එක කෝණයක තියෙන්න ඕන රට හදනවා නම් අපේ රටේ අධ්‍යාපන එක පැත්තක තිනවා ගෙදර ඇවිල්ලා රැයට දරුවට රැයට හමාරේ පස්සේ පෙන්වන නාට්‍යද කි මොනෝද පෙන්වන්නේ කෝ අපේ කම මේ නාට්‍ය තුලේ කෝ ධනාත්මක වේ දරුවන්ට හිතන දෙයක් මේ නාට්‍ය තුලේ අල්ලපු ගෙදර ගෑණි වෙන මිනිහෙක් කියන එකද නාට්‍ය කියන්නේ කෝ මේවට බදු ඇයි ගහන්නේ නැත්තේ මේවට කවු නාලිකාව මොකද්ද කියන එක නෙමෙයි ගරු එමුතුමා ප්‍රශ්නේ මේ රටේ මිනිසුගේ ඔළු සුද්ධ කරන විදිය අර කුඩු විකුණන මිනිහ කුඩු බොන්නේ නැහැ වගේ ඒ නාලිකාවල ඉන්න කවුරුත් මේ නාට්‍ය බලන්නෙත් නැහැ ඒක තමයි ඇත්ත. ඒව බලන්න වෙන මිනිස්සු ටිකක් හදලා ඉන්නවා. නායක හරි දාලා නාට්‍යයක් ගෙනල්ලා පෙන්නනවා. අපේ රටේ මිනිස්සු අහුගලා බලනවා. මොනවා ඉඳි වෙයි ලැබුණේ? ඇයි බදු ගහන්න බැරි? හාල් කිලෝ එකකටත් බදු ගහන්න තමුන්නාසලට ඇයි ලක්ෂ 5ක් විතර එක නාට්‍ය කොටසකට ගහන්න බැරි? ඇයි ගහන්න බැරි? කෝ චිත්‍රපට හැදෙනවා, කෝ නිර්මාණ හැදෙනවා, කෝ වේදිකාව හැදෙනවා, කෝ නිර්මාණ රසින්දෙන මිනිස්සු හැදෙනවා. ඉතින් හොරකම් කරන එක සාධාරණයි. ඇමතිවරු හොරකම් කරන එක සාධාරණයි. ඇයි? කෝ මිනිස්සු මනුෂ්‍යත්වයෙන් මැරිලා. මනුෂ්‍යත්වයෙන් නේද රටක් හැදලි ඉවරයි. ගරමුතුමා මේක වෙනස් කරන්න නම් තියෙන්නේ කලාව විතරයි. කලාව විතරයි රූපවාහිනිය හරි පැත්තට ගෙනින්න එක විතරයි තමුන්නාසල රූපවාහිනිය තියාගෙන ඉන්නේ මඩ ගහන්න විතරයි වෙන මොනවද කරන්නේ රූපවාහිනිය තුලේ ස්වාධීන රූපවාහිනිය තමුන්නාස ගියා තමුන්නාස ගිහලා පොරොන්දුවක් කළා ප්‍රශ්න විසඳනවා කියලා මම තමුන්නාසෙන් ගෞරවයෙන් එක දෙයක් කියනවා ස්වාධීන රූපවාහිනිය කවුරුවත් මේ ආණ්ඩුවත් එක වැඩ කරන්න බෑ කියලා නෑ මේ ස්වාධීන රූපවාහිනිය කවුරුවත් සභා තමුන්නාසක වැඩ කරන්න බෑ කියලා නෑ මම දන්නේ සභාපතිතුමී ඉන්නවද නැද්ද කියලා මම එතුමිය පුද්ගලික වඳුරන්නේ නෑ තාම ඉන්නේ සතියකට දවස් දෙකයි මෙතන ඉන්නවා කළුවේව මහත්මයා මං හිතර ඉදිරියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා එතුම දන්න ස්වාධීන රූපවාහිනිය ඉස්සර පඩිගෙවපු විදිය ස්වාධීන රූපවාහිනිය දවස් 7ම වැඩ කරන සභාපතිවරයෙක් හිටියා මගේ පුද්ගලික තරහකට නෙමෙයි මම මේ කියන්නේ ස්වාධීන රූපවාහිනිය වැටෙනවා කියලා ආණ්ඩුවට ගහනවා නම් ගහන්නේ ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි එතන ඉන්න මිනිහගේ ප්‍රශ්නයක් එතන ඉන්න මිනිහගේ ප්‍රශ්නයක් ඒකේ ඉන්න කවුරුවත් වැඩ කරන්න බෑ කියලා නෑ මං කිව්වේ අර ස්වාධීන රූපවාහිනිය පහුගිය කාලේ ලංකාවේ ලෝකෙම ජනප්‍රිය නාට්‍ය පෙන්වුව කියලා කො ස්වාධීන රූපවාහිනිය එකෙන් ප්‍රමෝෂන් එකක් ගත්තා කොහෙද එළියේ ස්වාධීන රූපවාහිනිය ගැන කතා කරන්නේ මොකක්ද හේතුව ගරු ඇමතුමා ස්වාධීන රූපවාහිනිය මිනිසුන්ට හොඳ සභාපතිවරයෙක් දෙන්න හොඳ සභාපතිවරයෙක් දැන් හිටපු මිනිසු හොඳ නැහැ කියලා ලෙව්වට පස්සේ මේ මිනිසු අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙනල්ලාපත් කළා ඇමතුමා කොටියා කැලේ මාරුණාට පුල්ලිය වෙනස් වෙනවද කියනකම මට ප්‍රායෝගිකව හිතන්නක ඔබතුමා ඔබතුමා මාව වඳුරන්නේ නැහැ හැබැයි මම ඒක ඇතුලේ හිටපු මිනිහෙක් මම දන්නවා ඒක ඇතුලේ මිනිසුන්ගේ හයිය මම දන්නවා මේ මිනිසුන්ගේ තියෙන නිර්මාණ ශක්තිය මේ මිනිසුන්ට වැඩ කරන්න පුළුවන් හැකියාව මම දන්නවා එනිසා ගරු සභාප ගරු ඇමතුමා ස්වාධීන රූපවාහිනිය ගැන ඔබතුමා පොරොන්දුක් කළා මේ පෙරොන්දු රකින්න. ඒ ගරු සභාපතිතුමේට වෙන තැනක් වැඩ කරන්න තැනක් දාලා දෙන්නේ. ඒක ඇතුලේ ගහ ගන්න දවස් දෙකකට යවලා මොකටද? මොකක්ද ලැබෙන දේ? ස්වාධීන රූපවාහිනිය එතුමිය ගියාට පස්සේ කොතනින්ද උඩට ආවේ රේටින් එකේ? 18.6ට තිබුණ රේටින් එක. අද කීයද? 4.2යි. මිලියන් ගාණක් රුපියල් 90000ක් වාර්ෂිකව බෝනස් එක දීලා ස්වාධීන රූපවාහිනිය කෝටි ගාණක් මහා භාණ්ඩාගාරයට සල්ලි ආවපු තැනක්. රුපියල් කෝටි 68ක් ස්වාධීන රූපවාහිනිය ස්ථාවර සම්පතෙන් ඇදලා දාලා ඉවරයි. ඇදලා දාලා ඉවරයි. ස්වාධීන රූපවාහිනියේ මාසික ආදායම ලක්ෂ මිලියන් 50යි. දවසේ ආදායම කීයද? රුපියල් ලක්ෂ 17ක් විතර. එතනම පල්ලෙහා තියෙන අර හෝටල් එකක් තියෙනවා මම හිතන්නේ ඒ හෝටල් එකේ කෑම විකුණන ඊට වඩා ගාණක්. ස්වාධීන රූපවාහිනියේ ලක්ෂ 17යි දවසේ ආදායම. ඩිලංක හෝටල් එකේ ඊට වඩා කෑම විකුණන මම හිතන්නේ මුදලාලි දවසකට. මොකද්ද මේ කරන්නේ? ස්වාධීන රූපවාහිනිය කෙනෙකු වැමතුවා තමුන්නාසලගේ දේශපාලන මතවාදයක් ඉදිරියට ගෙන යන ගමන් මුළු රටේම පැතිරිච්ච ආයතනයක් විදිහට ආර්ථික වශයෙන් උඩට ගෙනල්ලා ස්වාධීන රූපවාහිනිය ඇත්ත සේවකයන්ටත් යමක් කරන්න පුළුවන්. අද ස්වාධීන රූපවාහිනිය සේවකයන්ට අත් දෙච්ච ඉරණම. ඒක ඇතුළේ ඉන්නම ඇත්ත මිනිස්සු ටිකක්. ඒ මිනිස්සුගේ ජීවිතේ කවදාවත් උඩපුටුවකට යන්න වෙන්නේ නැහැ මෙහෙම ගියොතින්. තමුන්නාසලගේ හිංචයු ගිහිල්ලේ උඩපුටුවලට දානවා. ස්වාධීන රූපවාහිනිය කාටද නිෂ්පාදකවරයෙක්ගෙන් අද කලමනාකාරයේ උඩට යන්න පුළුවන් තැන මොකද්ද තියෙන්නේ? තමුන්නාසල ගිහිල්ලා වෙනම මිනිස්සු දැම්ම විනාශ කළ දැම්ම තේරෙන්නේ නැහැ මුල තේරෙන්නේ නැතුව ගහ තේරෙන්නේ නැතුව කොහොමද ගහයට ඉන්නේ තේරුන්නේ නැහැ ඒ ස්වාධීන රූපවාහිනිය හදන්න පුළුවන් තැනක් ඒක විනාශයට පත් කළ ඉවර හැබැයි තමුන්නාසලට හයිය තියෙනවා තමුන්නාස තරුණෙක් තාම ශක්තිය දෙන කෙනෙක් තවත් කෙනෙක්ගේ සංවේදීතාවයක් දැනන කෙනෙක් ඒ නිසා මේකට හරි විදිහට ඔළුව යොමු කරන්න කියලා ඉල්ලීම් මම තමුන්නාසකින් කරනවා ඒකම කරු ඇමතුමා මම තමුන්නාසලට මතක් කරන්න කැමතියි මේ වෙලාව වෙනකොට ලංකාවේ නිර්මාණ පැත්තේ තියෙන බංකොලොත්භාවය නිසාම සමහර වෙලාවට මේ රටේ මාධ්‍ය ආයතන වගේ කියන්න ඕන සමහර මාධ්‍ය ආයතන වලින් පෙන්නනවා වෙඩි තියෙන මිනිහගේ මූණ පෙන්නනවා වෙඩි තියෙන මිනිහගේ කපල යනවා ඇවිල්ලා CCTV දර්ශනය අර ගන්නවා මූණත් එක්කම TV එකේ ප්‍රවෘත්ති වලට පෙන්නනවා ඊට පස්සේ අර මිනිහ ඇතුළට ගිහිල්ලා මූ තමයි මැරුව කියලා නම කියලා ඉවරලා කප්පන් ඉල්ලනවා නම කියලා කප්පන් ඉල්ලනවා. ඇයි? මූණ අඳුරනවා කරටම. ගරු එමුතුමා ඒ විතරක් නෙමෙයි. සමහර ලාඩ දූෂණ වෙනවා, සිද්ධ වෙනවා, මහා අපචාර සිද්ධ වෙනවා. මේ ඔක්කොම සරයක් ආපහු සරයක් මාධ්‍ය තුල පෙන්නනවා. මාදුළු පෙන්වුවම ආපහු සරයක් මේක රට ඇතුලේ කතා බහක් හැදෙනවා. මේවා මඩ විදිහට වගේම මේවා මිනිසුන්ගේ මනෝකායට මහා නරක විදිහට බලපානවා. මේක නවත්තන්න පුළුවන් මේ රට හදන්න නම් ගරු එමුතුමා මාධ්‍ය සංස්කෘතියක් හදන්න ඕනේ. ඒක මාධ්‍ය මර්ධනය කරලා හදන එකක් නෙමෙයි. නියම මාධ්‍ය සංස්කෘතියක් හදන්න ඕන මේ රටේ 144ක් වෙන අනාගතයේ මහ පොළොවේ ඉගෙන ගන්න අහිංසක දරු දෙරියන් වෙනුවෙන් මාධ්‍ය සංස්කෘතියක් හදන්න ඕන. ඒ අහිංසක දරුවන්ට අනාගතයේ තියෙන අධ්‍යාපනය විතරයි ඒක විනාශ කරලා දාන තැනට පත් වෙලා ඉවරයි. ගරු එමුතුමා තමුන්නාස දන්නෝ ඉස්සර මනමේ නාට්‍ය බල එළියට එන්නේ මිනිසු තාත්තා ගැන අප්‍රමාණ ගෞරවයකින්, අම්මා ගැන අප්‍රමාණ භක්තියකින්, සහෝදරයා ගැන අප්‍රමාණ භක්තියකින්, මේ සමාජය ගැන අප්‍රමාණ භක්තියකින් බුද්ධක පතට මන්තිතුමා මනමේ බලලා කෝවනේ අපිට නාට්‍ය නාට්‍යයක් හදන්න මිනිහෙකුට කෝ උදව්වක්, කෝ ආණ්ඩුවෙන් උදව්වක්, කෝ නාට්‍යකාරයෝ, කෝ ඒ කර්මාන්තය. ගරු එමුතුමා මේක ඇත්ත කර්මාන්තයක් විදිහට කලාව රකිමින්, කලාවේ නියම අර්ථය රකිමින් කර්මාන්තයක් විදිහට ගොඩනගන්න පුළුවන්. අද ඉන්දියාව කලාව කර්මාන්තයක් විදිහට මුදල් හොයන, කෝටි ගණන් මුදල් හොයන අතනක් බවට පත් වෙලා ඉවරයි ඉන්දියාව. ඇයි අපිට බැරි? බැරි කමක් නැහැ ගරු එමුතුමා. මේකට අවශ්‍ය වටපිටාව මම විශ්වාස කරනවා ජනමාධ්‍ය මේ වගේ විෂයක් බාර වෙන්න ඕන. පපුවයි ඔළුවයි හරි දෙකම මනුස්සකම වගේම මේ ඔළුවේ දෙනුමක් තියෙන කෙනෙක් මම විශ්වාස කරනවා ලැබිලා තියෙන අපේ රුවන් මැතිතුමා මේකට සුදුසුයි. ඔබතුමාට මේක කරන්න පුළුවන් කරන්න කියන ඉල්ලීම කරනවා. ඒකම මම මේ වෙලාවේ මතක් කරන්න කැමති ගරු එමුතුමා, අධ්‍යාපනය ඇතුලේ අපේ රටේ සියල්ල මනුස්සකම් විනාශ වෙලා ඉවරයි. ඇයි දැන් සමහර දරුවෙක්ගේ දවස් දෙකක් ඉස්කෝලේට යන්න බැරි වුණා නම් තව දරුවෙක්ගේ පොත ඉල්ලුවාම සටහන ලියන්න පොත දෙන්නේ නැහැ දරුවේ. ඇයි? ශිෂ්‍යත්ව විභාගෙ තියෙන විභාගෙ තියෙන තරඟ
ගරු මන්තුමා තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
අපි ඉස්සර විශ්වවිද්‍යාල යනකොටත් අපේ ප්‍රසන්ටේෂන් එකකට ළමෙක් ආවේ නැති වුණා. අපි කියනවා ඒ ළමයා අපිත් එක්ක හිටිය කියලා. ඇයි? අපි දන්නවා ඒ ළමයට සල්ලි නැහැ, වැඩ කරන්න විදියක් නැහැ, කැම්පස් එකේ විදියක් නැහැ, කොහේ හරි ගිහලා බදාමන්නව කියලා අපි දැනගෙන හිටියා. ඒ මනුස්සකම විශ්වවිද්‍යාලය තුලත් අපේ අතර තිබුණා. ඒ බැඳීම තිබුණා. අද පාසලක දරුවෙක්ගේ මේ දරුවෝ ඉන්නව මෙතන කී දෙනෙකුගෙන් අහන්න මේ ප්‍රශ්නේ. සමහර දරුවෙකුට ආපු නැති දවසට නෝට් එක දෙන්න නැති දරුවෝ මේ රටේ බිහි වෙලා. ගරු එමුතුමා මනුස්සකමක් නැතුව මනුස්සකම නැතුව මේ උගන්නන 44 ලක්ෂෙන් මිනිස්සු වෛද්‍යවරු, ඉංජිනේරුව, ජනාධිපතිවරු කලත් මොකටද? මනුස්සකමක් නැතුව මොකටද මේ රටේ අධ්‍යාපනය තුල හදන දරුවා? එහෙම දරුවෝ හදලා වැඩක් නැහැ. හැබැයි අපේ රටේ අධ්‍යාපනය ඉවරයි ගරු එමුතුමා. අපේ රටේ අධ්‍යාපනය මොකක්ද නේ මේ කරන්නේ? කොහෙටද මේ ගරගෙන යන්නේ? මොන වගේ මිනිහෙක්ද හදන්න හදන්නේ? අපේ රටේ අම්මලා තාත්තලාට කවුද කරන්න ඕනේ දරුවන්ගේ? මේ රටේ බහුතරයක් මිනිසුන්ගේ දැකම ප්‍රාර්ථනාව තියෙන දරුවෝ උසස් පෙළ කරලා ඉවරුණ ගමන්ම ණයක් හරි වෙලා අපිට රටකට යවන එක. ණයක් හරි වෙලා අපිට රටකට යවන එක. මේ රටේ මොකක්වත් නැහැ කියලා දන්නවා. මේ රටේ වෙන දෙයක් නැහැ කියලා දන්නවා. ඒ නිසා ගරු එමුතුමා මේ අයවැය ඇතුලේ කලාව වෙනුවෙන් කරපු කෙංගෙඩියක් නැහැ. කලාවේ පෝෂණය වෙනුවෙන් මේ රටේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය දියුණු කරන්න කලාව අවශ්‍යයි. මුදල් අමාත්‍යාංශය වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය තේ තරම් බර ආයතනයක්. මේ රටේ මිනිසුන්ගේ පපුවයි ඔළුවයි දෙකම එක බද්ධ වෙලා තියෙන ආයතනයක් තමයි මේ ආයතනය. කෝ අපේ රටේ නිර්මාණ සංස්කෘතිය? කෝ අපේ පොත් දින මිනිසු, පොත් කියවන මිනිසු? කෝ චිත්‍රපටි හදන මිනිසු, අලුත් නළු නිළියෝ? කෝ අපේ ශ්‍රේෂ්ඨ කලාකාරයෝ ලෝකෙ ඉස්සරහා බබලන මිනිසු? මොකද මේකට නැති වෙන්නේ හේතුව? ගරු එමුතුමා මේක වෙනස් කළේ නැත්තම්, මේක වෙනස් කළේ නැත්තම් 20යි 20 20යි 30 20යි 40 කියන අපි එක එක ආර්ථික පරිච්ඡේද හදමින් ලෝකෙ ආරවට්ටමින් මිනිසු රවට්ටමින් ඉන්නවා. මොන තැනට මේ මහ පොළව අරගෙන ගියත් වැඩක් නැහැ. මොන තැනට අරගෙන ගියත් වැඩක් නැහැ. මේ රට තුලේ මිනිහෙක් හදන්න තු ඒ මිනිහා හදන්න නම් කලාව හදන්න ඕන. ඒ කලාව හදන්න නම් කලාකරුවන්ට අවශ්‍ය පරිසරයක් හදන්න ඕන. අඩුම තරමේ මෙගා නාට්‍ය නවත්තන්න, සතිය දවස් දෙකකට ලඝු කරන්න. ඒතකොට නාට්‍ය පහක් හයක් සතියකට යනවා. ඒ වගේම තමුන්නාසල් පුරාණ පිටරටින් ගෙන්නන නාට්‍ය ටික ගරු
අගමැති ගරු මන්තුමා කාලය අවසන්.
මේ රටේ මිනිස්සුගේ ඔළු කනව ගරු අගමැතිතුමා මේකට බදු ගහන්න. බදු ගහලලා ලංකාවේ මිනිසුන්ගේ නිර්මාණවලට අලුත් අත්තලක් දෙන්න. තමුන්නාසල ආවහම සමහරු කිව්වා සල්ලි අතේ ගැවසෙනවා ආර්ථික පිරිලි ඉතිරිලා යනවා කියලා. හඩා වැටිච්ච දෙයක් විතරයි. අඩුතරමේ කලාවේ පෝෂණය හරි කරන්න. කලාවේ
පෝෂණය අවසන් කරන්න.
නිර්මාණ කරන මිනිස්සු හැදේවි කර්මාන්තයක් විතර මේක දිනු වේවි. කර්මාන්තයක් විතර මේක දිනු වෙලා ලෝකෙ දිනා ගන්න අපිට පුළුවන්කම ලැබෙවි. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙන්න ඕන. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඔබතුමාට හිතෙන්න
ඕන. බොහොම ස්තුතියි මන්තුමා.
මන් හිරෙනවා. සිල් දනස්තු.